ඊළඟට ගරු ලක්ෂ්මන් ඥාපා අභිවදන අමාත්‍යතුමා ඊට ප්‍රථම ගරු නියෝජ්‍ය කථානායකතුමා මූලාසනයට පැමිණෙනු ඇත.
ගරු ලක්ෂ්මන් ඥාපාතුමා
මේ අයවැය කතාවෙත් ඒවගේම අයවැය ඇස්තමේන්තුවලත් පරස්පරයක් තියෙනවා. මේ පරස්පරය මම ඔබතුමා මේ රාජ්‍ය අමාත්‍යවරය හැටියට මම කියන්නේ මේ රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභා වාර්තාවේ සුවන්තිරන් මන්ත්‍රීතුමාගේ නායකත්වයෙන් සකස් කරපු එක මෙන්න මෙහෙම පෙන්නනවා. මෙතන සමස්ත ආදායම 2088යි කියලා බිලියන 2088යි කියලා තියෙන්නේ අයවැය කතාවේ. නමුත් ඇස්තමේන්තු කෙටුම්පතේ 1890යි. එතකොට වෙනස බිලියන 198යි. 10.5%.
ඔබතුමායි කතාවෙදි මේකට
උත්තරයක් කතාවක් නැති නිසා මම මේ ඔබතුමාගේ
ලක්ෂ්මණ යාපැතුමා ඔබතුමාගේ අවසරයක් විතර කතා කරන්න පුළුවන්.
නෑ මම එතුමාගේ මොකද පිළිතුරක් අපේක්ෂා කරන නිසා. ඒ වගේ වෙනස්කම් රාශියක්
තියෙනවා. ලක්ෂ්මණ යාපැතුමා
අවසානයේ කදී එක මොකද ඇප්‍රේෂන් බිල් එකේ තියෙන එක එස්ටිමේට් එකයි වෙනස්. ඒක නිවැරදි වෙනවා. ඒක පරස්පරයක් නෙමෙයි ඒක. යෝජනාවලින් එකතු
වෙන්නේ.
යෝජනාවලින් එකතු වෙන්නේ. සභානායකතුමා
ඒකේ වෙනසක් තියෙනවා. අපි කතා
කරන සභානායකතුමා සර් ඕල් දිස් විල් බී එක්ස්ප්ලේන්ඩ් ඇට් ද එන්ඩ්.
යස් යස්. ඕකේ ගරු
අවසානයේදී මේවට උත්තර ලැබෙනවා.
ඒක මොහොතේ සිල්දලා
ලක්ෂ්මණතුමා මේ මාසේ ඇක්ටිවේෂන් බිල් එකේ හදන එක යෝජනාවලින් එකතු වෙනවා. ඒක එක නිවැරදි වෙනවා.
අද තම පාසනාව තමයි ඒක මේවයි.
ගරු ගරු කාරක සභා සභාපතිතුමනි පළමුවෙන්ම මගේ කල්යාණ මිත්‍ර බන්දුල ගුණාධර මහත්තුමා ඉතාමත් දීර්ඝ වේලාවක් මේ පාර්ලිමේන්තුවේදී මේ අයවැය විවාදයට සම්බන්ධ වුණා. එතුමා කියපු එක කාරණයක් පිළිබඳ මා හිතන්නේ ඔබතුමත් එකඟ වෙනවා ඇති. මොකද මේ සංචිතයෙන් මුදල් එළියට ගැනීම අද ඊයේ සිදුවිච්ච දෙයක් නෙවෙයි. මොකද සංචිතයෙන් පහුගේ වකවානුව ඇතුළත සංචිතයෙන් කබ්‍රාල් නැත්තුමා ඉන්නකොට මහබැංකු අධිපතිවරයා හැටියට අපි දන්නෝ රුපියල පාලනය කිරීම සඳහා සංචිතයෙන් මුදල් විටින් විට යෙදෙව්වා. එතකොට සංචිතයෙන් මුදල් යෙදෙව්වාම සමහර අවස්ථාවලදී විදේශ ආධාර එවැගේම ණය ලබා ගැනීමේදී සංචිතය වැඩි වෙනවා. අවශ්‍ය අවස්ථාවේදී ගන්නොත් අපි ණය ගෙවනකොට පිටට ණය ගෙවන අවස්ථාවේදී ඩොලරේ අඩු කරගන්න අපි ඒක පාලනය කරනවා. හැබැයි මේක සාමාන්‍යයෙන් අපි වගේ රටක මේ ඒ ක්‍රමයේ අනුගමනය කරනවා. එක වෙලාවක පාවෙන තැනට දානවා. ඊට පස්සේ ආපහු උග්‍ර වෙලා යනකොට නැවත පාලනය කිරීමක් සිද්ධ වෙනවා. ඒක දිගටම සිද්ධ වුණා. ඉතින් විශේෂයෙන් මම ඒකට මේ
කියන දේ මම පිළිගන්නවා. මම කියන්නේ ලංකා ඉතිහාසයේ 3.2 වර්ෂයක් තුලදී කිසිම ආණ්ඩුවක් කාලේ රුපියල බේරා ගැනීම සඳහා යොදවලා නැහැ කියන තර්කය තමයි මම
ගොඩනගන්නේ. මේ අවුරුදු ගානකට පස්සේ තමයි මේ පාකිරීම සම්පූර්ණ වශයෙන් පාකර. ඒකයි මෙතන ගැටලුව තියෙන්නේ. ඉතින් එහෙම නැත්තම් අපි එක්ස්පෝර්ට් එකට මේක හොඳයි. එක්ස්පෝර්ට් එකට මේක හොඳයි. අනිත් පැත්තට හොඳ වෙන්නේ නැහැ. ඒතකොට පාරිභෝගික මම අපි දන්නවා ඒක. ඉතින් ගරු සභාපතිතුමනි රටේ ආර්ථිකය හැසිරීම සඳහා මහා බැංකු සතු කාර්යභාරය රටේ මූල්‍ය ප්‍රතිපත්තිය හැසිරවීම. ඒ මූල්‍ය ප්‍රතිපත්තිය කියන්නේ රුපියන ආකාරයට පොලි අනුපාතය හසුරෝගෙන ණය කළමනාකරණය කරගෙන රජය රාජ්‍ය බැංකුවක් ලෙස විශේෂයෙන්ම රජයේ බැංකුව ලෙස මහා බැංකුව කටයුතු කරනවා. අනිත් පැත්තේ මුදල් අමාත්‍යාංශයේ භාණ්ඩාගාරයේ සතු කාර්යභාරයක් තියෙනවා. ඒ කියන්නේ පිස්කල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම. එතකොට මේ පිස්කල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේදී ආදායම හා වියදම හැසිරවීම මේ රජයේ ආදායම ලබා ගන්න මාර්ග ඒවායේ ප්‍රමාණය වියදම ගලා යන ආකාරය පිළිබඳ ආදායම් සහ වියදම් අතර පරතරය නැත්නම් මේ සමනය කරන ආකාරය පිළිබඳ තමයි මුදල් අමාත්‍යාංශයේ භාණ්ඩාගාරයේ කාර්යභාරය වෙන්නේ. එතකොට රටක් මේ විදිහට ගොඩනගන්න නම් අපි කාටද මේ අත දික් කරේ මේ පාර්ලිමේන්තුවේ? දැන් එතුමාගේ කතාවේදී සඳහන් කරා. තව පැත්තෙන් මේ පැත්තෙන් කතා කරනවා. අවුරුදු 32 මේ පක්ෂ දෙක මේක ආණ්ඩු කරලා තියෙනවා. කාටද කියන්න පුළුවන් මේ කාලේ වැඩියෙන් වැටුණා මේ කාලේ අඩුවෙන් වැටුණා කියන? එහෙමනම් මේ 32 තුලම මේ වගකීම අපි ගන්න ඕන. මේ පක්ෂ දෙක හරියටම අවුරුදු 32 ආණ්ඩු කරලා තියෙනවා. දැන් මේක කියන්න පුළුවන් ද අර කාලේ මෙච්චර වැටුණා මේ කාලේ මෙච්චර වැටුණා දැන් හදන්න පුළුවන් මේක නිසායි මේක කියලා? නෑ, අපිට අපේ ප්‍රතිපත්තිවල එකඟතාවයක් තිබුණේ නෑ. අපි ප්‍රතිපත්ති වෙනස් කරා. අපි විවිධාකාරයේ ප්‍රතිපත්තිවල එකඟතාවයක් තිබුණේ නෑ. ඒ නිසා අපිට මේ ප්‍රතිපත්තිවල එකඟතාවයක් නැත්තම් මේ දෙකම ආණ්ඩු කරන වෙලාවක මේක මේ ක්‍රමේ වෙනස් කරන්න බැරි නම් මම හිතන්නේ ඉදිරි අනාගතයේදී මේක කරන්න ක්‍රමවේදිකුත් ඇත්තේ නෑ. එතකොට අපි දෙපැත්තම කඹැද්දා. අනිත් ප්‍රශ්නේ බැලුවම අපිට මේ වෙලා තියෙන අවස්ථාව මේ පාර්ලිමේන්තුවේ අද තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආසන 82යි. එක්සත් ජාතික පක්ෂයට ආසන 82යි. ඒ කියන්නේ ප්‍රධාන පක්ෂ දෙකට. මම කියන්නේ පක්ෂ වලින් ඉල්ලපු ඒවා නෙවෙයි. පක්ෂ වලට එක්කහු වෙලා ඒ ලකුණු වලින් ඉල්ලලා තියෙනවා. නමුත් ප්‍රධාන පක්ෂ දෙක කණ්ඩායම් හැටියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය කියන කණ්ඩායම් දෙකේම 82 තියෙන. අනිත් ඒවා මේ පක්ෂ වලට එක්කහු වෙලා තරම් කරපු අය. එතකොට මේ ආණ්ඩුවක් හදන්න ප්‍රධාන වශයෙන් තනි ආණ්ඩුවක් හදන්න බලයක් දුන්නේ නැහැ. ඒ දුන්නේ නැති නිසා තමයි සම්මුතිවාදී ආණ්ඩුවක් මේ රටේ ගොඩනගලා තියෙන්නේ. අපේ පක්ෂ අතර ප්‍රතිපත්ති වෙනසක් තියෙනවා. පුද්ගලයන් කතා කරනකොට යම් දන් දේවල් කතා කරනවා. ඒ කොහොම වුණත් අපේ එකඟතාවයක් තියෙන්න ඕන. මේ කටයුත්ත ඉදිරියේදී කිරීමේදී මේ ඉදිරි අවුරුදු කීපය ඇතුළත මේ රටේ තියෙන මේ ආබාධිත තත්ත්වයෙන් ගොඩනගන්න. ගොඩෙන්. ඉතින් ඒ නිසා අපිට මේ කාර්යභාරයක් තියෙනවා. ඒ නිසා මම හිතන්නේ දැනට තිබෙන බදු අපි බදු පිළිබඳ අපිට බදු පදනම ශක්තිමත් කරන්න ඕන. මං හිතන්නේ අපිට වැට් 115ට කරලා මේ తాවකාලිකව අපි යම් පියවරල් ගත්තට බදු ප්‍රතිපත්තියේ විශේෂ වෙනසක් අපිට කරන්න වෙනවා ඉදිරි කාලය ඇතුළත. මොකද විශේෂයෙන්ම ආදායම උපදන මාර්ග සංවර්ධනය කරන්න ඕන. බදු ගෙවීම සඳහා අවශ්‍ය පෙළඹීම් අපි කරන්නේ නැතුව බදු සඳහා අපි අනවශ්‍ය පෙළඹීම් කරන්නේ නැතුව බදු ගෙවන්න පුළුවන් ආකාරයට මිනිස්සු ශක්තිමත් කිරීම තමයි ආයෝජනය කළා. ඒ මිනිස්සුන්ට ඒ ශක්තිය ලබා දීම තමයි අපිට තියෙන්නේ. මම විශේෂයෙන්ම මම කැමති නැහැ රූපවාහිනී දැම්වීම් වලින් එහෙම නැත්නම් ප්‍රවෘත්ති දැන්වීම් වලින් මේ බදු පිළිබඳ නිලධාරීන්ට යම් යම් දේවල් ක්‍රියාත්මක කිරීමේදී වෙන කාරණාවලදී යම් යම් කටයුතු වෙන පණිවිඩ දීම සම්බන්ධයෙන්. නමුත් අපිට තියෙනවා මේ ප්‍රතිපත්තිය සකස් කර ගැනීම සඳහා වූ කාර්යභාරයක්. දැන් අපි ගරු සභාපතිතුමනි රජයේ වියදම අපි කරමනාකරණය කළ වෙලා තියෙන්නේ ඇයි? මම හිතන්නේ බඳුරුගුණ මහත්තුමා ඉන්නවා. 2015 රජයේ ආදායම රුපියල් බිලියන 1455යි. 2016 රජයේ ආදායම රුපියල් බිලියන 1576යි. දැන් වියදම බලන්න 2015 බිලියන 1880ක් රජයේ වියදම තියෙනවා. 2016 රුපියල් බිලියන 1842ක් රජයේ ආදායම තියෙනවා. වියදම තියෙනවා. එතකොට මේ 22% වෙනසක් තියෙනවා. මේ 22 පියවීම සඳහා තමයි පියවීමේ කාර්යභාරය තමයි අපි විසින් කරන්නේ. එතකොට මේ දැන් අපිට ගත්තම 2015 රජයේ ආදායම රුපියල් බිලියන 1455යි 2016 1576යි. නමුත් 2015 අපි වියදම තියෙනවා 1880ක් 2016 1842. එතකොට මේ වෙනස 22 රජයේ 22 පියවන්නේ කොහොමද? දැන් රජයේ සේවකයන්ට යනවා
ගරු විමල් විරාසවැත්තට
රුපියල් බිලියන 560ක්.
ඔබතුමාගේ
කියන්න.
ඔබතුමාට බාධා කරන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඉතාම බරපතල තත්වයක් ඇති වෙලා තියෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. හම්බන්තොට වරාය ඇතුළට නාවුක හමුදාව ඇතුල් කරලා වැඩි තියලා ඒ තරුණයන්ට පහර දෙනවා, පොළු වලින් පහර දෙනවා. දිගින් දිගට මෙතන වෙනවා. කරුණාකරලා මේක නවත්තන්න. හම්බන්තොට ජාත්‍යන්තර වරාය විකුණලා විතරක් නෙමෙයි, අද ඒ තරුණයන්ටත් පහර දෙනවා ආරක්ෂක හමුදා තමයි.
කරු සාචරේ එක වෙනම බේරගන්න මන්දනේ මමයි කතාවට බාධා කරන්නේ. ඒක කතා නැතුව නවත්තන්න බෑ. ඒක කතා නැතුව නවත්තන්න බෑ. ඔබතුමා කියන්න ඔබතුමා කියන්න එක.
ඕඩර් ලක්ෂ්මණ යාපමැතිතුමා.
ගරු සභාපතිතුමනි. දැන් මම කියන්නම්. රජයේ සේවකයන් සඳහා
ලක්ෂ්මණ යාපමැතිතුමා. ඕඩර්. ගරු
බැන්කලා. ඔකේ කතාවට කරු.
ගරු ලක්ෂ්මණ යාපමැතිතුමා
සභාපතිතුමනි.
බන්දුල ගුණවර්ධන මැතිතුමා. බන්දුල ගුණවර්ධන මැතිතුමා. හොඳයි.
මගේ වෙලාව ඕන කතා රැකිතුමා. මගේ වෙලාව මට ඕන.
ගරු ලක්ෂ්මණ යාපමැතිතුමා. ඕඩර්. කරුණාකරලා මන්ත්‍රීවරු ඉඳගන්න. අර මන්ත්‍රීවරු
අගේ වෙලාවට ඒකත්
මන්ත්‍රීවරු කරුණාකර ඉඳගන්න. ඔව් සුජීව මැතිතුමා.
අනයතුමනි විමල් වීරවංශ මැතිතුමා බාධා කරන්නේ නැහැ කියලා ඇවිල්ලා උතන්ලා hina වී කතා කරටියා විනාඩි 20ක් විතර. ඒ කරලා සැලසුම් සාගතව තමයි මේ බාධා කිරීම ඇති කරේ. මේ ඔක්කොම එකතු වෙලා ආවේ බාධා කරන්න. මේක නැත්තම් කිසිම මේ නිශ්ශබ්ද කරන්න කරු කතා නැහැ තුමනි.
මම
කතා කරන්න
හිටියේ.
මෙතුමා විනාඩි 20ක් නිකන් හිටියේ. විනාඩි 20ක් hina වී හිටියේ ඇවිල්ලා. දිනේෂ් පල් එළියෙන් ආවා. බොරු කරන්න බා. අර එළියෙන් ආවා. බොරුව කරන්නේ.
හොඳයි. ගරු ඕඩර් ගරු මන්ත්‍රීවරුනි ඕඩර් දැන් මේ බන්දුල ගුණවත් ගජදීර මැතිතුමා ඔබතුමාවත් කතා
මේ පොයින බෝඩස
ඔව් මොකද
කංකරු පන්තියට වැඩ කරන පන්තියට ම්ලේච්ඡ විදියට පහර ගහලා කොහොම ආර්ථික වෙලි තියලා මරලා ආර්ථික ජයග්‍රහණේ ආර්ථිකය ඉස්සරහට යන්නේ කොහොමද මේක සම්පූර්ණ වැරදි මේකට ප්‍රකාශයක් කරන්න
හයි ප්ලීස්
වහාම
සර් ඩෙපියුටි ස්පීකර් මේ විවාදයක් යද්දී අනවශ්‍ය ලෙස මේ බාධා කරන්න කට්ටිය ඇතුළට ආවා ආවට පස්ස තමයි 20ක් විතර ආවට පස්ස තමයි කෑ ගන්න පටන් ගත්තේ කෑ ගන්න අපිට කෑ ගන්න බලෝ මෙච්චර නිකන් ඉඳලා බම්බු කරනද ඇවිල්ලා ඔයක් විතර නිකන් ඉඳලා
ඉබදී
රොන්ස නිකන් හිටිය
ඕඩර් මයික්‍රොෆෝන් එක නවත්ත ඕඩර් ප්ලීස් නිශ්ශබ්ද වන්න ගරු චමල් රාජපක්ෂ මැතිතුමා ඔබතුමා කතා කරනවාද ගරු ඕඩර් ඔව් ජෝන් සෙනරත්නතුමා
වඩායේ වැඩ කරන කම්කරුවන් සම්බන්ධ ප්‍රශ්නයක් නම් අනිවාර්යයෙන් මේ ගැන බලලා අවශ්‍ය පියවර ගන්නවා අත වශයෙන් මේ වඩායේ පෞගිය කාලයේ බඳවාගෙන තිබුණ කම්කරුවන්ව ස්ථීර කිරීම සඳහා සාකච්ඡාවට කීපයක්ම පැවැත්වුවා ඒ අනුව කොටසක් ක්‍රමානුකූල ස්ථිර කරන්න දරු ඇමතුමා එකඟ වුණා. ඒ වගේ මම බලාපොරොත්තු වෙනවා අනිත් අයත් ස්ථිර කරයි කියලා. මොකද දීර්ඝ කාලයක් මෙයයි වැඩ කරපු අය. නම් ඉන්න. ඒකට මේ අද ඇති වෙලා තියෙනවයි කියන කාරණය ගැන කිසිම අවබෝධයක් නැහැ. නමුත් මේ ගැන බලලා අවශ්‍ය පියවර ගන්න අය.
ගරු චමල් රාජපක්ෂ මැතිතුමා නිහඬ වෙන්න. ගරු චමල් මැතිතුමා
කියන්නේ වරාය පෞද්ගලීකරණය කරනවාද කාටවද දෙනවද කියන එක ප්‍රශ්නයක් නෙමෙයි. මේක හම්බන්තොට දුප්පත් අහිංසක දරුවෝ 400 ගාණක් දැන් ඇතර වැඩ අවුරුදු ගාණක් වැඩ දැන් තියෙන්නේ එයාලගේ අයිතිවාසිකම් නොදෙනකොට එයාලා වර්ජනය කරා ඒ අයට නාවික හමුදාවෙන් ගිහිල්ලා වෙඩි තියන්න උඩට වෙඩි තියන්නේ නැති ඊට පස්සේ පොළු වලින් ගහනවා පහර දෙනවා ඒකට වහාම විසඳුමක් තමයි අවශ්‍ය
ඕඩර් පොඩක් නියර වෙන්න
ඕඩර්
ගරු චමල් රාජපක්ෂ මැතිතුමා මන්ත්‍රීවරු ඉඳගන්න ඉඳගන්න ඕඩර් ඕඩර් ප්ලීස් සියලු මන්ත්‍රීවරු කරුණාකරලා ඇහුම් කන් දෙන්න දැන් දැන් චමල් රාජපක්ෂ මැතිතුමා ගරු මන්ත්‍රීවරු අසුන් ගන්න
කියන සාධකයේ විශේෂම චමල් රාජපක්ෂ මැතිතුමා යම් දෙයක් කියනවා අපි විශ්වාස කරනවා. ඒ සම්බන්ධයෙන් එහෙම තත්ත්වයක් තියෙනවා අනිවාර්යයෙන්ම අපි ඒ සම්බන්ධයෙන් කටයුතු කරනවා. හැබැයි මේ විවාදයට බාධා කිරීමට මේක හේතුවක් නෙමෙයි කරු කතා නැතුමනි. ඒ සම්බන්ධයෙන් අපි ඔබතුමාලා අපි හැම වෙලාවෙම
ගරු චමල් රාජපක්ෂ මැතිතුමා
විවාදේ බාධා කිරීම
ගහනක කතා කරන්නේ කියන්නේ.
හොඳයි මම හිතන්නේ මේ නියෝජ්‍ය අධානම එතුමනි මම හිතන්නේ ඇමතිවරු දෙදෙනෙක් මෙතන ඉස්සරහා ඉන්නවා. දැනට
ඉඳගන්න කරුණාකරලා ඉඳගන්න ඕඩර් ඕඩර් ප්ලීස් දැන් තමුන්වහන්සේලා කරුණාකරලා මේ තමුන්වහන්සේලාට තියෙන ගැටලුව පිළිබඳ යමක් ප්‍රකාශ කරන්න අවස්ථාවක් දෙන්න. මේ ප්‍රදේශය නියෝජනය කරමින් ගරු චමල් මැතිතුමා මේ ගැන ප්‍රකාශයක් කරා. මෙතන නියෝජ්‍ය රාජ්‍ය ඇමතිතුමා ඉන්නවා ආරක්ෂා පිළිබඳව. එතුමාගෙන් ඉස්සෙල්ලාම අදහසක් ගන්න අවස්ථාවක් දෙන්න. අනික ඒ වගේම තමුන්නාසලාගේ ප්‍රශ්නය පැහැදිලි. මේ හොඳයි ගරු රුවන් මැතිතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ අද මං හිතන හැටියට දැන් මෙතන ප්‍රකාශ කරුවා නාවික හමුදා විසින් ඇවිල්ලා පොළු වලින් ගහනවා කියලා. එහෙම ඇත්තක් තියෙනවා නම් දැන් මං ඒක බලලා ඒක අනිවාර්යයෙන්ම නවත්තන්නම්. එවැනි සිද්ධියක් වෙනවා නම් ඒක අනිවාර්යයෙන්ම නවත්තන්නම්. මම දැන් ගිහින් පොඩ්ඩක් ඒ ගැන හොයලා බලන්න.
දැන් ගරු විමල් වීරවාස මැතිතුමා මේ ප්‍රශ්නේ කතා කරා.
ගරු ඒ පොඩ අපිට ගරු නියෝජ්‍ය කතානායකතුමනි මාධ්‍ය වේදීන්ට මුලින් පහර දුන්නේ. මාධ්‍ය වේදීන්ට පහර දීලා තමයි තරුණයන්ට පහර දුන්නේ. දැනට 8 දෙනෙක් ඉස්පිරිතාලේ ඉන්නවා. ඒ නිසා අහසට හරි කොහෙට හරි වෙඩි තියෙනවා. මේක වහම නතර කිරීම සඳහා ක්‍රියාත්මකව මැදිහත් වෙන්න කියලා පිල්ලනවා.
නයි බොහොම සිදී.
මාධ්‍ය වේදීන්ට පහර දී
ලක්ෂ්මණ යාප මැතිතුමා. දරු මන්ත්‍රීවරුන් කරුණාකරලා ඉඳගන්න. රාජ්‍ය ඇමතිතුමා හැටියට එතුමා ප්‍රකාශයක් කර මේ සභාව දැනුවත් කරනවා කියලා කිව්වා. ලක්ෂ්මණ යාප මැතිතුමා.
ගරු නියෝජ්‍ය ගරු සභාපතිතුමනි 2015 දී මා සඳහන් කරේ රජයේ වියදම ආදායම් සහ වියදම අතර පරතරයේ 22%ක් වියව ගන්න 22%ක පරතරයක් තියෙන තත්ත්වයක් තුල පහුගිය කාල පරිච්ඡේදයේ විශේෂයෙන්ම දැනට රජයේ සේවකයන් සඳහා රුපියල් බිලියන 560කුත් ණය වාරිකයේ සඳහා රුපියල් බිලියන 550කුත් පොලී ගෙවන්න බිලියන 603කුත් මෙන්න මේ ආකාරයට ගෙවීම් කරන්න තියෙනවා. 2015 රජයේ සේවකයේ වැටුප් වැඩිවීම සඳහා විශේෂයෙන්ම රජයේ සේවකයෝ 14 ලක්ෂයකට රුපියල් 10000 ගානකට රුපියල් මිලියන 1400ක් එනවා. ඒක මාසෙකට අවශ්‍යයි. වසරකට රුපියල් මිලියන 16800ක් අවශ්‍ය වෙලා තියෙනවා. මේක තමයි මම හිතන්නේ ඉතාමත්ම බරපතල ප්‍රශ්නයක් තියෙන්නේ ඉදිරි කාලයේ ඇතුළත අපිට මුහුණ දෙන්න. විදේශීය විනිමය උත්පාදනය සඳහා අලුත් මාර්ග සපයා ගන්න අපිට සිද්ධ වෙනවා. ඒ සඳහා අපනයනය දිරිමත් කරන්න වෙනවා. ඒ වගේම විදේශ ඍජු ආයෝජනය දිරිමත් කරන්න වෙනවා. අලුත් ආයෝජනය රටට එන්න නිර්මාණයක් කරන්න වෙනවා. ඒ වගේම ආයෝජනයට අතිරේක පහසුකම් සපයන්න අපිට සිද්ධ වෙනවා. ඒ වගේම අපි චීන ආයෝජකයන් ගැන මා හිතන්නේ මොන පැත්තෙන් අපි කතා කරත් චීනයේ ආයෝජනය නැතුව ලෝකයේ කිසිම රටකට අද ඉදිරියට යන්න පුළුවන් කමක් නැහැ. විශේෂයෙන්ම ලෝක ආර්ථික බලවත්තාවට මේ වසරේ චීනය පත් වුණා. චීනයේ වාර්ෂික ආර්ථික වර්ධන වේගය 7%, 10%ක් බලාපොරොත්තු වුණත් 11%ක් බලාපොරොත්තු වුණත් චීනයට යන්න පුළුවන් වුණේ 10%කට. ලෝකයේ උපාය මාර්ග වශයෙන් වැදගත් සියලුම කර්මාන්තවල සේවාංශයේ ආයෝජනය කළ තියෙනවා චීනේ. ඒ නිසා ඇමරිකාවේ පමණක් මහා භාණ්ඩාගාරයේ බිල්පත්වලට සුරකින් පත්වලට චීනෙන් 60%ක් ආයෝජනය කළා තියෙනවා. එතකොට අපි චීන ආයෝජන වලින් බැහැරව අපිට මේ රට ඉස්සරහට ගෙනියන්න වෙනත් ක්‍රමවේදයක් නැහැ. ඒ නිසා අපි කියන්නේ මොනතරම් තර්ක විතර්ක කරත් මම හිතන්නේ විවිධ අදහස් පළ වෙනවා චීනෙට ඉඩකඩම් ලබා දීම සම්බන්ධයෙන් චීන ආයෝජනය සම්බන්ධයෙන් නමුත් චීන ආයෝජනය මේ රට අවශ්‍යයි. මම හිතන්නේ අපි වැරදි විදියට මොන විදියට හිතුවත් මම හිතන්නේ පෝට් සිටි එකත් නිවැරදි තීන්දුවක්. ඒ කියන්නේ කිසිම ගැටලුවක් නැහැ. එහෙම ආයෝජන නැතුව මේ රටේ දුවන්න බෑ. අපිට වෙන වෙන හම්බන්තොට අක්කර 7000 දීමක් ඒක කරන්න ඕන. ඒක නොකර බෑ. අද චීනය නැතුව ලෝකේ කිසිම රටකට ආයෝජනයක් ඉස්සරහට යන්න පුළුවන් කමක් නැහැ. ඇමරිකාවේ 60%ක් භාණ්ඩාගාර සුරකුම්පත්වල ඇමරිකාවේ තියෙනවා නම් චීන බැංකුවල සල්ලි. අපි මොකද්ද මේ චීන ගැන කතා කරන්නේ? ඒ නිසා ඒක ඒ නිසා අක්කර 7000 දුන්නත් 8000 දුන්නත් නෑ. ඒක එහෙම නැතුව අපි විතරක් නෙවෙයි ආයෝජන කරන රටවල් ඉන්නේ. වියට්නාමයට යන්න පුළුවන්, මැලේසියාවට යන්න පුළුවන් නෑ. අපි දැන් ඔබතුමා දන්න ඕනේ කොමියුනිස්ට්වාදයේ තිබුණේ වියට්නාමේ. වියට්නාමේ අද මොකද කරන්නේ? මැලේසියාවේ මොකද කරන්නේ? නෑ, ඒ ලෝකේ අපිට බැහැරව යන්න බෑ. අපි යථාර්ථය කතා කරන්න ඕන. දැන් ඔබතුමාලා අවුරුදු 40කට එහා පැත්තේ කතා කරපු දේවල් අද කතා කරන්නේ නෑ. නෑ, මේ සෛරී භාවය ගැන කතා කරනවා. මේ ඔය දැන් එහෙමනම් අපි ශංගිලායකට දුන්නේ. ශංගිලායකට දුන්නේ කොහමද? හරි. නෑ, ඒකත් දුන්නේ 99. මම ඒකට එකඟයි. මම කියන්නේ මේක දෙන්න ඕන. නෑ, නොදී බෑ. මේවා දෙන්න ඕන. ශංගිලා දුන්නත් අපි ෆෝර් සිටි එකට දුන්නේ. නෑ, අපි ෆෝර් සිටි දුන්නේ. අපි දුන්නේ. අරකට එහෙමයි. අක්කර 7000ක් ගෙනවත් චීන ආයෝජන ගේන්නේ. අපි සතවහක්වත් වියදම් කරන්නේ නැහැ. අපිට වියදම් කරන්න බෑ. චීනේ සල්ලි ගේනල්ලා. චීනේ ආයෝජනය කළා. චීනේ සල්ලි ගේනල්ලා. චීනේ ආයෝජකයෙක් ගේනල්ලා. චීනේ මේක සංවර්ධනය කරලා. ඒක කරන්න ඕන. ඒ නිසා මම හිතන්නේ ප්‍රතිපත්ති දෙක බෑ. මේක කරන්න ඕන. මේ කරන්න ඕන පදරම නැත්තම් මේක මෙහෙම නැත්තම් බෑ අපිට. අපි කොහොමද යන්නේ ගරු කාරක සභා සභාපතිතුමනි, අපි පසුගිය දැන් ගරු කාරක සභා සභාපතිතුමනි, එංගලන්තේ මොකද වෙලා තියෙන්නේ? දැන් මාහන්නේ නෑ සර් සුදීවා. දැන් අපි එංගලන්තේ පසුගිය දිනක මැන්චෙස්ටර් වල කොච්චර ආයෝජනය කරලාද ගෙනල්ලා? අපි වාගේ අපි ඩොලර් බිලියන 1.2යි. අපි ඩොලර් මං කියනනම් අපි ඩොලර් බිලියන 1.2යි. එංගලන්තේ ගන්නවා චීනෙන් ඩොලර් බිලියන 40ක්. ඩොලර් බිලියන 40ක්. නෑ, ආයෝජනය කරනවා. අරේ ආයෝජනය කරනවා. ඒ නිසා පසුගිය දවසක දැන් අපේ 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 පෝට් සිටි එකේ ඩොලර් බිලියන 1.2යි. මැන්චෙස්ටර් වල බෑන්ඩ් එක ගහනවා. දැන් අපි එංගලන්තේ ඔව් කියන්න
බිලි ගන්නවා. ඔබතුමා කියනවා වගේ චීනය විසින් ආයෝජනය කළා පකිස්තානයේ බිලියන 46ක්.
ඔව්.
බංගලාදේශයේ බිලියන 24ක්.
ඔව්.
ඉන්දියාවේ 14ක්.
ඔව්.
මේ අනාදී වශයෙන් ඔක්කොම ආයෝජනය කළා මහින්ද රාජපක්ෂ යුගයේ තමයි චීන ආයෝජන වැඩිම ප්‍රමාණය ලංකාවට ගෙනාවේ. එතකොට විරුද්ධ වුණේ මේ මුදල් ඇමති රවී කරුණානායක තමයි. චීන පැටවු තියනවා කියලා විරුද්ධ වුණේ එක්සත්ජාතික පක්ෂ.
නෑ,
අගමැති මුදල් ඇමති දෙන්න.
හරි.
ඒගොල්ලෝයි වගේ කියන්නේ.
මේකේ මම මුලින් කතාව පටන් ගන්නකොට කිව්වේ අවුරුදු 32ක්. මොකේ කතාව තමයි අපි දෙගොල්ලම කතා කරන්නේ. කවුරු හිටියා? කවුරුත් විරුද්ධයි. අවුරුදු 32ත් විරුද්ධයි. නෑ, මේකනේ UN එක අවුරුදු 32ක් ආණ්ඩු කරා. ශ්‍රී ලංකා එක අවුරුදු 32ක් ආණ්ඩු කරා. මේ අවුරුදු ඔබතුමාලත් එක්ක ශ්‍රී ලංකා එක ආණ්ඩු කරේ. ඒ අවුරුදු 32 තුල මේ 32ෙම අපි අත දික් කර හිටියා. දැන් එක ආයෝජනයක් ගෙනකොට ඒකට කැමති නෑ. අනිත් පැත්තෙන් ඒකට විරුද්ධයි. මේ මං කියන්නේ කවුරු කරත් දැන් මෙතනින් එහාට යන්න බෑ. මේක මොනවා වුණත් මේ ආයෝජන අරගෙන ඉස්සරහට යන්න ඕන. මේව නතර කරන්න සූදානම් විය යුතු නෑ. මේක අවංකව ක්‍රියා කරන්න ඕන. අපි මේ චීනට දෙනවයි. දැන් මේ බොරු කතානේ. චීනට විකුණනවාද ඉඩම්? කොහෙද චීනට විකුණන්නේ? දැන් අවංකව කොහෙද චීනට නෑ. ඉතින් 99 අවුරුදු බද්දට දීලා තියෙන්නේ. ICT එකට දීලා තියෙන්නේ කොහොමද? ඉන්දියාවට.
මේ ඉඩම් ඔක්කොම දෙලා තියෙන අනුලම අවුත්පත්තරනේ. දැන් අපි දෙනකොට හොඳයි මෙහෙ දෙනකොට නරකයි කියන්න බෑනේ. මේ ඒක නිසා මේක PPP ක්‍රමයට යන්න වෙනවා. සමහරලාට ආයෝජන ගේන්න වෙනවා. ඒවල අතර කරන්න බෑ. එහෙම එක හැම එකම දින දින 51 49ටද ඒවා නිකන් මේ වාසියට 51 49ට වෙන්න බෑ. ඒ නිසා අපි එකක් කරන්න ඕන. මේ කලාපේ චීන අපි චීනට මේ අවස්ථාව දෙනකොට ඉන්දියාවත් අපි බැලන්ස් කරගන්න ඕන. මොකද ඉන්දියාව අපේ කලාපේ බලවතා. ඒ නිසා අපිට ඒ කමනාප කරගෙන කරන්න බෑ. මොකද ඉන්දියාව ඒ වගේ ආයෝජන ගේන්නේ නෑ. හැබැයි ඉන්දියාව අපිට අවශ්‍යයි. ඒ නිසා ඉන්දියාවට කරන්න තියෙන ටික අපි ඉන්දියාවට කරන්න ඕන. චීනෙන් ගන්න ටික චීනට ගන්න ඕන. ඒ නිසා අපිට මේ ස්ථාවරව මේ ගමන යන්න මේ ආයෝජන ගේන්න අවශ්‍යයි. ඒ නිසා ඉදිරි කාලය ඇතුළත මේ ආයෝජන දිරිමත් කරන්නේ නැත්නම් අපිට මේක ඉස්සරහට කරන්න පුළුවන් අවස්ථාවක් නැහැ. මගේ කාලය ඔබතුමා දන්නවා විනාඩි 10ක් ඉවර කරන්න. හරි. ඔබතුමා දන්නවනේ. ගරු සභාපතිතුමනි අපිට තිබුණු සර්ණමය අවස්ථාව ගණනාවක් මේ පහුගිය කාල සීමාව තුළ අපි හයිම කරගත්තා. දැන් ඒ වරාය නගරේ ප්‍රමාද වීමත් එකක්. මම මේ හැම දෙකක්ම යුක්තිසහගතව කියන්නේ. මොකද ඒක ඒ තීන්දුව ගන්න අවස්ථාවේදී අපි පාක්ෂග්‍රාහීව සහ වෙන හේතු නිසා තීන්දුව ගන්නේ නැතුව ඒවා ඉදිරියට ගියා නම් අපිට මීට වඩා ඉස්සරහට යන්න තිබුණා. ඒ නිසා මම විශ්වාස කරනවා අපේ රටේ ආර්ථිකය හැසිරීම 2017 අයවැය යෝජනාවල සාධනීය පැත්තක් තියෙනවා. ඒ සාධනීය පැත්ත ග්‍රාමීය ප්‍රදේශවල යටිතල පහසුකම් ඉහළ නංවන්න මෙම ජාතික ආර්ථිකයට මේක එක්කහු කරන්න ඌමනාය කියන පදන මේ යෝජනා කීපයක් තියෙනවා. ඒක තමයි අපිට ඉතාමත් වැදගත් වෙන්නේ. ග්‍රාමීය මට්ටමේ යටිතල පහසුකම් වලට. දැන් මේ කිලෝමීටර් 1000ක් සංවර්ධනය කිරීමේදී මිලියන 4500ක් තුනේ ගම ඇතුළට. ඒ නිසා ඉදිරි කාලේ ඇතුළත මා හිතන්නේ ඒක තවත් ශක්තිමත් වෙනවා. ඊට අමතරව වැව් 1500ක් ප්‍රතිස්ථාපනය කරන්න මිලියන 3000ක් වෙන් කරා. එතකොට ඒකත් වෙන්නේ කෘෂි ආර්ථිකයත් එක්ක ඒක ශක්තිමත් වෙ ඉදිරියට යන්න. ඒ වගේම කෘෂිකර්මයේ ආශ්‍රිතව කර්මාන්ත කෘෂිකර්මයේ ඒ සේවාවලට රුපියල් මිලියන 1000ක් මේකෙන් අපිට වෙන් කරන්න පුළුවන්කම ලැබලා තියෙනවා. ඒ නිසා මම කරුණු කීපයක් අවසන් කරන්න ප්‍රථම අපි විසින් රාජ්‍ය ආදායම වැඩි කර ගැනීම සඳහා වන එකම විකල්පය. දැන් අපි කතා කරා ගරු සභාපතිතුමනි 1994න් පස්සේ 20% තිබුණු රාජ්‍ය ආදායම 13% දක්වා අඩු වෙලා තියෙනවා. අපි කොච්චර කතා කරත් රාජ්‍ය ආදායම වැඩි කරගන්න අපිට බැරි වුණානේ. මොන ආණ්ඩුව කරා. ඒ රාජ්‍ය ආදායම වැඩි කරගන්න නැතුව විදේශ ආයෝජන ගේන්නේ නැතුව අපි විදේශීය ආයෝජනය බිලියන 5ක් ගේන්නේ නැතුව රාජ්‍ය ආදායම 20%ට යන්නේ නැතුව අපිට මොන ආකාරයකටවත් රටක් ඉස්සරහට යන්න පුළුවන් කමක් නැහැ මේ රට. ඒක තමයි යථාර්ථය. ඒ නිසා විදේශ ආයෝජන අපි විතරක් නෙමෙයි කරන්නේ. වියට්නාමය, මැලේසියාව, අනිකුත් රටවල් මේවා දැන් පහසුකම් අත දිගාරලා දෙනවා. අපි මෙහෙ අතාරිනකොට ගන්න මිනිස්සු ඕන තරම් ඉන්නවා. ඒක අපි පක්ෂභේදයෙන් තොරව තීන්දුවක් කරගන්න ඕන. මේ මොන නැතුව එකඟතාවයකට ඇවිල්ලා මේ රටේ ඉඩම් ගෙනියන්නේ නැහැ කවුරුවත්. ඉඩම් විකුණන්නේ නැහැ කවුරුවත්. 99 අවුරුදු බද්දට දෙන්නේ සම්පූර්ණ දෙයක් නැහැ. ආයෝජනය ගේන්නේ ඒ රටේ, ආයෝජනය කරන්නේ ඒ රටේ, ඒව දියුණු කරන්නේ ඒ රටේ, දියුණු කරලා ආදායම ලබලා දීලා අපිට ඒ ආදායම විතරයි අපිට ගන්න තියෙන්නේ. අපිට එහෙම නැතුව රාජ්‍ය භාගයේ දාගන්නත් අපිට ආර්ථිකයේ ශක්තිමත් නැහැ. රාජ්‍ය භාගයේ දාගන්න බැරි නම් අපි විදේශ ආයෝජනයේ 100% ගන්න ඕන. ඒ ගැනීම තමයි මේ ප්‍රතිපත්තිමේ වශයෙන් අපිට කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා අපි ඉදිරි කාලය අතුරත බදු පදනම ශක්තිමත් කරන්න ඕන. ඒ කියන්නේ සරල බදු පදනමකට ගේන්න ඕන. මේ අවුරුද්දේ වැට් එක සම්බන්ධයෙන් යම් යම් මත තිබුණා. නමුත් ලබන අවුරුද්ද ඊළඟ අවුරුද්ද වෙනකොට බදු පදනමේ අපි සරල භාවයක් තියෙනවා. නැතුව නිලධාරීන් ලව්ව ප්‍රෙෂර් කරලා බද්දක් ගන්න පුළුවන් කමක් නැහැ. අපි ආදායම් වැඩි කරලා බදු ගන්න ක්‍රමයකට මේ රට ඉස්සරහට යන්න ඕන. ඒ වගේම අපි කර්මාන්තකරුව ආයෝජනය කරන ව්‍යාපාර ඒ ක්‍රියා කිරීමට සූදානම් වෙන පිරිස එකඟතාවයකට ගන්න ඕන. මම හිතන්නේ අපේ සුජියෝ සේනසිංහ ඇමතුමා ඉන්නෝ අලුත් ආයෝජකයන් අපි ආකර්ෂණය කරගන්න කෙසේද? ඒ ආයෝජකයන්ට අපි දෙන පහසුකම් BYK පහසුකම් ශක්තිමත් කරන්න වෙනවා. අපි කවුරු මොනවා කිව්වත් ආයෝජකයන්ට ඒක ශක්තිමත්ව ලබා දෙන්න වෙනවා. දිරිදීමනා දෙන්න වෙනවා. සහන ඍජු සහන අපිට ලබා දෙන්න වෙනවා. මොකද අපිට වඩා මේ සහන දෙනවා. අනිත් රටවල් මේ සහන දෙනවා ඔවුන්ගේ කලාප හටියට අරිනකොට ඒ කලාපවල නමින් ඒ රටේ නමින් කලාප අරින්නට දීලා තියෙනවා සමහර රටවල් ඒ ගැන කිසිම ගැටලුවක් නැහැ මේක චීන කලාපේ මේක ජපානේ කලාපේ මේක ඉන්දියාවේ කලාපේ නතායිලන්තේ කලාපේ එහෙම කියලා කලාප ගැන ඉඩ දීලා තියෙනවා අපි මෙහෙ කියනවා චීන බෑ ඉන්දියාව බෑ මේ නම් කරන්න බෑ ඒ එහෙම කරන්න බෑ ඒ නිසා ඒ වෙනස අපි ඇති කරන්න ඕන ආයතනික සහයෝගිතාවේ දිරිගන්න සුළු ආකාරයට අපි ඇති කරන්න ඕන මොකද අපේ ආයතන වලට ගියාම බොහෝ දේවල් වලට අද අවසර ලබා ගැනීමේ විශාල ගැටලු තියෙනවා ඒ නිසා ඒවට යම් කිසි නීති රීති ටික අපි වෙනස් කරන්න ඕන මොකද ඒක අපි වෙනස් කරගෙන යනවා මේ කාලය ඇතුළත ඒ නිසා මම හිතන්නේ ඒවට අමතරව මම මානව සම්පත දැන් මේ අයවැයෙන් අපි මානව සම්පතට විශාල තැනක් දීලා තියෙනවා ඒ මානව සම්පත ශක්තිමත් කිරීම සඳහා වෙන කවරදාටත් වඩා අධ්‍යාපනයේට අනිකුත් කාරණාවලට මුදල් වෙන් කරලා තියෙනවා මොකද අපි බලාපොරොත්තු වෙනවා මේ පහුගිය කාලේ 1.4ක් රාජ්‍ය සේවකයන් අතර අපිට ප්‍රතිලාභ ඒගොල්ලගේ ගන්නේ නැතුව මේ වැටුප ගෙවන විශාල ප්‍රමාණයක් අපි ඉන්නවා නමුත් අපේ ක්‍රමය වෙනස් කරන්න ඕන ඒ නිසා මම නැවතවරක් අවධාරණය කරනවා මේ සෑම මූලාශ්‍රයකින්ම ආදායම ඉහළ නංවා ගැනීමට අපි අවශ්‍ය කටයුතු කරන්න ඕන ඒ නිසා සියලුම රජයේ ආයතන රජයේ නිලධාරීන් අමාත්‍යංශ අමාත්‍ය මණ්ඩලය මේව පහසුකම් සැපීම සඳහා ඍජුව මැදිහත් වෙන්න ඕන ඒ නිසා ගරු සභාපතිතුමනි අපේ රටේ ආයතනික පද්ධතිය ආයෝජනය ධෛර්යමත් කිරීමට ව්‍යාපාර ඉහළ මට්ටමට ගෙන ඒමට ව්‍යාපාරිකයන්ට ප්‍රමාණවත් පහසුකම් සැපීම වෙන ආකාරයට තවමත් වර්ධනය වෙලා නැහැ විදේශාජිකයන් මෙරට පැමිණි පසු ඔවුන් අනේක විදි ප්‍රශ්න වලට මුහුණ පාන සිද්ධ වෙනවා මම මේ කාගේවත් පොතෙන් නෙමෙයි බන්දුල ගුණාතර මැතිතුමාගේ පොතේ මොකද එතුමා අපිට පරිත්‍යාග කරපු පොතේ සංචාරකයන්ගේ පැමිණීම 2015 වර්ෂ වෙනකොට 14 වසරේ 15 වර්ෂ වෙනකොට බිලියන 2ක් ලක්ෂ 20ක් මිලියන 2ක් දෙකකට අපිට මේ අවුරුද්දට න පුළුවන්කම ලැබිලා තියෙනවා එතකොට ආදායම් ප්‍රවර්ධනය වැඩි වෙලා තියෙනවා 2000 US ඩොලර්ස් මිලියන 2981කට 2013 1715යි 2015 වෙනකොට 2981යි මම බැලුවා මේ සැප්තැම්බර් මාසේ වෙනකොට මේ ඉලක්කයටත් වැඩියෙන් ඉලක්කයකට අපිට එන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. ඒ වගේම අපිට අනිකුත් සේවා ව්‍යුක්තිය 4.0 දක්වා 4.0 නියුක්තිය 4.6 දක්වා අපිට එන්න පුළුවන් වෙලා තියෙනවා. ඒක පුජ්‍යල ආදායම 3925 දක්වා වැඩි වෙලා තියෙනවා. එතකොට cost of living කියන එක ඒක අඩු වෙලා තියෙනවා. මිනිසුන්ගේ ජීවන රටාවේ වෙනසක් වෙලා තියෙනවා. මේ ඒව බලපාලා තියෙනවා පහුගිය කාලේ යම් යම් පාදක මට්ටමින් ගත්ත තීන්දුවල. ඉතින් ඒව එකක් අපි එළියට කියන්නේ නැහැ. නමුත් අපේ මේ අනික් කාරණා සම්බන්ධයෙන් අපි විවේචන එල්ල කරනවා. ඒ නිසා දේශීය ආයෝජකයන්ට මේ වගේම විවිධාකාර ගැටලු තියෙනවා. ඒ නිසා දේශීය ආයෝජනයේට අපි ශක්තිමත් පදනමක් ඉදිරි කාලෙදි හදන්න ඕන. ඒ නිසා තමයි මේක මා හිතන්නේ ඉතාමත්ම වැදගත් වෙලා තියෙන්නේ. ඒ නිසා සම්මුතිවාදී රජයක අය යෝජනා සම්බන්ධයෙන් අපි ගරු සභාපතිතුමනි මේ අයවැය හදනකොට මේකේ විවේචනය කරන්න ඉඩක් තිබුණා. එළියේ වෘත්තීය සමිතිත් එක්ක ප්‍රශ්න කතා කරා. ඊට පස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායම නමවතාවක් හම්බ වුණා. හම්බ වෙලා මේකේ යම් යම් තිබුණු කාරණා අපිට එකඟතාවයකට එන්න පුළුවන් කාලය ලැබුණා. මම හිතනවා මේ එකඟතාවයේ මත යම් යම් කරුණු අපිට වැඩි දියුණු කරලා ඉදිරි කාලයේදී ඒවා අපිට තර්ක විතර්ක කරලා කටයුතු කරන්න පුළුවන්. මොකද මම හිතන්නේ මමත් අයවැය රාශියක් එක වැඩ කළා තියෙනවා අවුරුදු 22ක් දැන් පාර්ලිමේන්තුවේ ඉඳලා තියෙනවා. හැබැයි අපි අයවැය ගැන පොදුවේ පිටට ගිහිලා සාකච්ඡා කරන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. කැබිනට් මණ්ඩලයට මේක අයවැය පිළිබඳ කතා කරන්න ඉඩක් තිබුණා. කැබිනට් මණ්ඩලය මේක සාකච්ඡා කරා. ඊට පස්සේ විශේෂයෙන්ම මුදල් අමාත්‍යාංශයේ පක්ෂ ගෙනල්ලා සාකච්ඡා කරා. විවිධ ආයතන ගෙනල්ලා සාකච්ඡා කරා. ඒ වගේම වෘත්තීය සමිති ගෙනල්ලා සාකච්ඡා කරා. අඩුපාඩු තියෙනවා. නමුත් මේක මේ කාලය ඇතුළත අපිට යන්න පුළුවන් මාර්ගයක යන්න තමයි මේක සකස් කරගත්තේ. ඒ නිසා ගරු සභාපතිතුමනි මා හිතන්නේ මේ සම්බන්ධයෙන් අඩංගු යෝජනාවලට මොනම යෝජනාවකටවත් මේ පාර්ලිමේන්තුව තුළ සියලුම පාර්ශ්වයන් සතුරු කරන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. ඒක ඉතිහාසෙත් වෙලා නැහැ. ඒක නිසා තමයි මගේ මුලින් කතාව පටන් ගන්නකොට මම සඳහන් කරේ වසර 32 ආණ්ඩු කරලා ඒ කාටවත් කෙලින් අත දෙක් කරන්න කාටවත් අයිතියක් නැහැ කියලා. ඒ නිසා දැන් අපි
අපේ සූරීන් මෙතන නැහැ. සූරීන් අපි මොකද සූරීන්ට මම ඉතාමත් සතුට වෙනවා. මගේ කල්යාණ මිත්‍රයා ඔබතුමාට එක වතාවක්වත් මුදල් නැමැතිකම දුන්නේ නැහැ කවුරුවා මේ රටේ. ඔබතුමා ඔර එක වතාවක්වත් දුන්නේ නැහැ. ඔබතුමා නියෝජ්‍ය අමාත්‍යල හැටියට. නමුත් ඔබතුමා ලොකු සටනක් කර හැමතිස්සෙම. එයා මම ප්‍රශ්න පිළිබඳ. ඒ නිසා ඔබතුමා ඒක ඒ සම්බන්ධයෙන් ඔබතුමා අදහස් හොඳට ප්‍රකාශ කරා. ඒ වගේම ඔබතුමාගේ පොත මේ මේකේ මේකේ කරුණු අපි හැම එකක්ම විග්‍රහ කරා. ඉතින් ඒ නිසා ඒක හොඳ ටික ගත්තා ඔක්කොම මගේ කතාවේදී. ඒකේ අවශ්‍ය ටික මම හරක් තියෙනවා. වැඩිවීම අඩුවීම් ගත්තා. හැබැයි සමහර විට පේන්නේ නැති කොටසකුත් තියෙනවා. ඒ පේන්නේ නැති කොටස එක පැත්තකට විතරක් පේන්න බෑ. අනිත් පැත්තටත් පේන්න ඕනේ කොටස. ඒ නිසා ගරු සභාපතිතුමනි මම සතුටු වෙනවා අපි සර්ව ආර්ථික අසමරිතාවයට පිළියම් යොදන ආකාරය ගාර්මික ග්‍රාමීය සංවර්ධනය කෘෂිකර්මය පළදායි ඉහළ නැංවීම මානව සම්පත් සංවර්ධනය මූල්‍ය අංශය ශක්තිමත් කිරීම පෞද්ගලික අංශය දිරිමත් කිරීම සේවා නියුක්ති අවස්ථා ජනනය කිරීම ජනතාවගේ ආදායම් තත්ත්වය ඉහළ නැංවීම ජීවන තත්ත්වය උසස් කිරීම මේ අංශ ගණනාවක් කේන්ද්‍ර කොටගෙන 2017 මේක සකස් කරන්න උත්සාහ කළා තියෙනවා. මේකේ තියෙන පුළුවන් යම් යම් ගැටලු. නමුත් අපි හිතනවා මේ මේ මේකේ රාජ්‍ය ආදායම ක්‍රමෙන් අපිට ඉස්සරහට ගෙනල්ලා එක පැත්තකින් වියදම් කළමනාකාරීත්වයක් ඇති කරලා බදුපදනම සරල බදුපදනමකට ගෙනල්ලා යම් කාලයක් මේක කරොත් අපිට යම් කිසි බලදායී තත්යකට එන්න පුළුවන් කියලා. ඒ නිසා මගේ ස්තුතිය ඔබතුමාට මා ස්තුති කරනවා.
ගරු අනුරාධ දිසානායක මහත්මයා
ගරු නියෝජ්‍ය කතානායකතුමනි මම හිතන්නේ අයවැය වාදී වැදගත්ම අමාත්‍යාංශය පිළිබඳ තමයි අද අපි සාකච්ඡා කරන්නේ. මොකද මේ සමස්ත හැසිරවීම කරනු ලබන්නේ මේ අමාත්‍යාංශය නිසා. ඉතින් මට කලින් කතා කරේ ලක්ෂ්මන් යාපා අමාත්‍යතුමා. මම හිතන්නේ මීට අවුරුදු දෙකකට කලින් ඔය ආසන්නම පුටුවක තමයි ඔබතුමා වාඩි වෙලා හිටියේ. ආර්ථික සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරය හැටියට හෝ නියෝජ්‍ය අමාත්‍යවරය හැටියට වාඩි වෙලා මේ විදිහටම ආයෝජන අමාත්‍යවරය හැටියට වාඩි වෙලා මේ විදිහටම ආර්ථිකයේ ඉදිරියාම් පිළිබඳ සංකල්ප පිළිබඳ ආයෝජන පිළිබඳව ලෝකයේ විස්මකර්ම දේවල් පිළිබඳ බොහෝ දේ කතා කරා. ඉතින් අදත් එතුමා ඒක කතා කරනවා. ඉතින් ඒ නිසා ඒවා පිටරම් බැරරුම සැලකිය යුතු නැහැ. මම හිතනවා ගරු සභාපතිතුමනිට වඩා මේ මුදල් අමාත්‍යාංශයේ ප්‍රධාන ආදාය මාර්ගයක් තමයි මේ රේගු දෙපාර්තමේන්තුව. රේගු දෙපාර්තමේන්තුවේ ඇති වී තිබෙන තත්වය මාගාව තිබෙනවා. ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශයක්. ඒ අමාත්‍ය මණ්ඩල සංදේශය අනුව මෙහි පුරප්පාඩු ගණනාවක් සඳහන් කරලා තිබෙනවා. නියෝජ්‍ය රේගු අධිකාරී 202ක්, ප්‍රධාන රේගු පරීක්ෂක 47ක්, සහකාර රේගු අධිකාරීවරුන් 229ක්, රේගු පරීක්ෂකවරු 308ක්. විශාල හිගයක් රේගු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ තිබෙනවා. හැබැයි තමුන්නාන්සේලා දැන් මේවා නිසි පරිදි බඳවා ගැනීමකට කටයුතු කරනවා වෙනුවට විශ්‍රාමලක් පිරිසක් බඳවා ගැනීම සඳහා පුවත්පත් දැන්වීමක් දැම්මා. ඒ පුවත්පත් දැන්වීම අනුව 57 දිනක් මේ සඳහා ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඉල්ලලා තිබෙනවා. මම දැනගන්න කැමතියි ඇයි ඒ විශ්‍රාමලත් අය ඔබතුමලා ගන්න. විශේෂයෙන්ම රේගු පරීක්ෂක තනතුර උසස් පෙළ ප්‍රමාණවත් වෙනවා. ඒ තනතුර සඳහා 8 දිනක් තමුන්නාන්සේලා කැබිනට් පත්‍රිකාවෙන් අනුමැතිය ඉල්ලා තිබෙනවා. ඒ වගේම ඒ බඳවා ගැනීමේ තනතුරක්. ඒ වගේම සහකාර රේගු අධිකාරී තනතුර කියන්නේ බඳවා ගැනීමේ තනතුරක්. ඒ තනතුර සඳහාත් 14 දිනක් ඉල්ලුම් කරලා තිබෙනවා. මේ අයගේ මා දන්න මාගාව තිබෙන මාගේ නම් කියන්න යන්නේ නැහැ. මේ අය එක්සත් ජාතික පක්ෂ ඌර්ජ සමිති සභාපති හැටියට කටයුතු කරපු අය, ලේකම් හැටියට කටයුතු කරපු අය, කාරක සභික හැටියට වැඩ කටයුතු කරලා අවුරුදු 60න් පස්සේ විශ්‍රාම ගියපු අය. තමුන්නාන්සේලා දැනගන්න කැමති අපේ රටේ උපාධිධාරීන් ප්‍රමාණයක් එළිය තිබීදී උසස් පෙළ සමත් වෙච්ච දරුවන් විශාල ප්‍රමාණයකට රැකියා නැතුව තිබේදී ඇයි තමුන්නාන්සේලා මේ විශ්‍රාමලත් පිරිසක් නැවත මේකට බඳවා ගැනීම සඳහා කටයුතු කරන්නේ? විශේෂම කොන්ත්‍රාත් පදනමින් අපි දන්නවා රේගු නිලධාරී මහත්මයෙකුට, විශේෂම සහකාර රේගු අධිකාරී මහත්මයෙකුට භාණ්ඩ තක්සේරු කිරීම, භාණ්ඩ පරීක්ෂාව, භාණ්ඩ මුදාහැරීම, ලිපි ලේඛනවල අස්සම් කිරීම සහතික කිරීමට තිබෙනවා. එවැනි වගකීමක් සහිත තනතුරකට තමුන්නාන්සේලා කොන්ත්‍රාත් පදනම මත විශ්‍රාමිකයන් බඳවාගන්නේ ඇයි කියලා මේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළ යුතුයි. ඊළඟ කරුණ තමයි විශේෂයෙන්ම පසුගියදා මාගාවේ තියෙන බඳවා ගැනීමේ ලිපි ජී ලංකාදේව මහත්මයා, විශේෂයෙන්ම ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ තොරතුරු තාක්ෂණංශයේ ප්‍රධාන තොරතුරු තාක්ෂණ නිලධාරී තනතුරක් අලුතින් පිහිටවලා බඳවා ගන්න කටයුතු කරේ ඇයි ඔහු දැන් කොහෙද වැඩ කරන්න කියලා කියන්න මොකද මේ ප්‍රධාන තොරතුරු තාක්ෂ ප්‍රධාන තොරතුරු නිලධාරියෙක් බඳවාගෙන එම නිලධාරියා වැඩ කරන්න කොහෙද බඳවා ගන්න හේතුව කුමක්ද කියලා ඊළඟ මම කරු සභාපතිතුමනි අවධානය යොමු කරනවා ලයන් බියර් සමාගම් පිළිබඳව ඔව් නෑ මට කාලේ පොඩ්ඩයි
තිබින්නේ
ඊළඟට අනිත් එක රේගු නිලධාරීන් බඳවා ගැනීම සම්පූර්ණ විභාගයකින් සාධාරණ ඉතාමත් සාධාරණ විදිහට කරලා තියෙනවා විභාග දෙපාර්තමේන්තු විභාග.
ඔව් මම දන්නවා රේගු නිලධාරීන් බඳවා ගැනීම සඳහා තමුන්වහන්සේලා ඊයේ පෙරේදා අගමැතිතුමත් ගිල මන් දැක්ක පත්වීම් ලිඛිත ප්‍රදාන කරා. ඒ සඳහා යම් ප්‍රමාණයක් බඳවාගෙන පත්වීම් ලිඛිත ප්‍රදාන කරා. නමුත් පුරප්පාඩු ප්‍රමාණයක් තිබෙනවා. ඒ සඳහා විභාගයට ඉදිරිපත් වුණා 13405ක් සම්මුඛ පරීක්ෂණ වෙනුවෙන් කැඳවුවා 147ක් 109ක් තමුන්වහන්සේලා තෝරාගත්තා. ඒක පිළිබඳව නෙමෙයි මා ප්‍රශ්න කරන්නේ. මා ප්‍රශ්න කරන්නේ එළියේ මේ සඳහා සුදුසුකම් තිබෙන අය සිටියේදී විශ්‍රාමලක් නිලධාරීන් බඳවා ගැනීම සඳහා තමුන්වහන්සේලා කටයුතු කරන්නේ ඇයි? ඒ අය බොහෝ දෙනා දේශපාලන හිතවත්කම් මත කටයුතු කරපු අය. ඊළඟ මා අවධානය යොමු කරනවා ගරු සභාපතිතුමනි මේ ලයන් බියර් සමාගමට අපි කඩුවෙල සුජීව මන්ත්‍රීතුමත් ඉන්නවා. මේ බියර් සමාගම සඳහා විශේෂ බදු සහනයක් ලබා දී තිබෙනවා. ඔබතුමා දන්නවා සාමාන්‍යයෙන් අප රටේ ආනයනික බියර් ලීටරයක් වෙනුවෙන් රුපියල් 500ක බද්දක් පැනවිය යුතු තිබෙනවා. එතකොට මෙම ලයන් බියර් සමාගම ජනවාරි මාසයේ ගෙනාවා 792ක් ඒ සඳහා බද්ද ගෙව්වා. ඊළඟ ගෙනාවා 11ක් ඒ සඳහා බද්ද ගෙව්වා 5500ක්. ඊළඟ සැරේ අප්‍රේල් මාසයේ ගෙනාවා ලීටර 21ක් ඒ සඳහා බද්ද ගෙව්වා 10500ක්. හැබැයි තමුන්වහන්සේලා මේ ගම් වතුර හේතු කොටගෙන මේ 500 බද්ද අඩු කරා. ඒ අනුව ජූලි මාසයේ ගේනවා ලීටර 244,431ක් රුපියල් 500 බද්ද 129 දක්වා අඩු කරනවා. අඩු කිරීමේ හේතු කොටගෙන ආණ්ඩුවට අහිමි වෙන බදු මුදල මිලියන 90.6යි. අගෝස්තු මාසේ ලීටර 18,07,943ක් ගේනවා. බද්ද රුපියල් 500 නම් 208 දක්වා අඩු කරනවා. අඩුවීම නිසා ආණ්ඩුවට අහිමි වූ බදු ප්‍රතිශතේ බදු ප්‍රමාණය රුපියල් මිලියන 527.1යි. ඊළඟ සභාපතිතුමනි අගෝස්තු මාසේ ගේනවා ලීටර 371,280යි 246 දක්වා බදු ප්‍රමාණය අඩු කරනවා. අහිමි වීම ආණ්ඩුවේ ආදායම මිලියන 94යි. ඒ කියන්නේ මෙම සමාගමට විශේෂ බදු සහනයක් ලබා දීම හරහා ආණ්ඩුවට අහිමි වී තිබෙනවා මිලියන 712ක්. ඒ විතරක් නෙමෙයි මේ මා කියන මාස 3ක මේ තවදුරටත් පවත්වාගෙන යනවා. මේ වන විට කර සභාපතිතුමනි මෙම ආයතනයට මේ බදු සහනය ලබා දීමේ හේතු කොටගෙන මේ බියර සමාගමකට බදු සහනය ලබාගෙන දී හේතු කොටගෙන රුපියල් බිලියනකට ආසන්න මුදලක් රාජ්‍ය මුදල් අහිමි කොට තිබෙනවා. ඔව් එකක් කියන්නේ ගම් වතුරෙන් හානි වුණා රැකියා කරන පිරිසක් ඉන්නවා. ඒක රක්ෂණයෙන් ගන්න ගම් වතුරෙන් හානි වෙච්ච දෙයක් තියෙනවා නම් ආපදා කළමනාකර ආපදා අමාත්‍යංශයෙන් ගෙවන්න.
සුජීව
ඔව්
මා කියන කාරණේ සම්බන්ධයෙන් අපි අවධානය යොමු කරා. ඇත්තට අපිට කිසිම එහෙම අවස්ථාවක් ලබා දෙන්න උවමනාවක් නැහැ. ඒ කර්මාන්තයේ ඇද වැටෙනවා නම් ඒ පිරිස විශාල පිරිසක් ඒකෙන් යැපෙනවා.
ඔක තමයි කියන සාක්ෂි.
නෑ ඔබතුමාට මම උත්තරය දෙන්න
ඔබට මා කියන කාරණේ. ප්‍රමාණවත් ඔබ තමයි කියන්නේ. ඔක දන්නවා. නෑ විශේෂයෙන්ම ගරු සභාපතිතුමනි සාමාන්‍ය බියර් ආනයනය කරනකොට ගන්න බදු ප්‍රතිශතයක් තිබෙනවා. බදු ප්‍රමාණයක් තිබෙනවා. එහෙනම් ඒ හැම සමාගමකට ඒ බදු ප්‍රමාණය ගහන්න ඕන. මෙම සමාගමට විතරක් මෙම සමාගමට විශේෂ බදු සහනයක් දුන්නා. ඒ බදු සහනය නිසා අඩුවට බියර් වික්කේ නැහැ. වික්කේ ඒ ගානමට තමයි බදු. ඒ ගානට ඒ බදුත් මුළු බදු ප්‍රමාණය ඇතුළත් කළා තමයි බියර් වික්කේ. ඒ නිසා මෙම සමාගමට මම හිතුවේ නැහැ ඔබතුමා ඒකට සම්බන්ධයක් තියෙනවා කියලා. බැලු බැලමට තියෙනවා වගේ. මේ අනුව ගරු සභාපතිතුමනි කෝටි 100ක් කඩුවෙල පැත්තේ හරි කෝටි 100ක් ගරු සභාපති මේ වෙනකොට කෝටි 100කට අමතර ලාභයක්. හැබැයි ගම් වතුරෙන් හානි වෙලා තියෙන සාමාන්‍යක රුපියල් 10000 දීලා
නැහැ.
ගම් වතුරෙන් හානි වීම නිසා බහඬ බෙදීම සඳහා
එතුමා
සර් පොයින්ට් ඔෆ් ඕඩර්. නෑ මන්තුමා ඔබතුමා කිව්වේ ඉඳා කිසිම දෙයකට අපි සම්බන්ධ නැහැ. ඔබතුමා පුළුවන් අපි සම්බන්ධය ගැන හැබැයි තීන්දුව తీරන ගන්න ඕනේ. ඒකෙන් ඒ විපතට පත් වූ පිරිසට ඒ අපිට පුළුවන් නම් ඒ ව්‍යාපාරය මේ රටෙන් නැති කරලා ඒ ප්‍රමාණය වැඩ කරන ප්‍රමාණය පාරට දාන්න
ආයතනයක් කඩා වැටුණාම නම් වීම සඳහා දායකත්වයක් ලබා දෙන එක රාජ්‍ය කාර්යභාරයක්. හැබැයි මේ බියර් වලින් බදු අඩු කරන එක වෙනම වැඩක්. ඒක තේරුම් ගන්න. විශේෂම ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඒ ප්‍රදේශයේ පන්සලක් තිබෙනවා. පිටරටින් ලැබුණු බහඬ ගෙනැල්ලා පුරවැසිය ඒ ප්‍රදේශ ගම් වතුරට හානි වෙච්ච පුරවැසියන්ට බෙදන්න තීරණය කරා. හැබැයි ඒ බහඬ කන්ටේනරේට බදු ගෙව්වා. එහෙමයි මේකල කටයුතු කරන්නේ. ඒ බහඬ ටෙන්ඩරේට බදු ගහන බියර් කාරයට බදු සහනය දෙනවා.
තමුන්වහන්සේලා නියෝජනය කරන කඩුවල ජනතාවද බියර් කම්පැනි එකද ඒකයි දැනගන්න ඕනකම තිබෙන්නේ. ඒ නිසා ගරු සභාපතිතුමනි මම වැඩිය පැටලෙන්න යන්නේ නැහැ. ඒක පිළිබඳව ඊළඟ ඔබතුමාගේ අවධානය යොමු කරන්න කැමතියි. දැන් මේ අයවැය විවාදේ පුරාමට අදත් වැඩිපුර සාකච්ඡාවට බඳුන් වෙමින් තිබෙන්නේ මෙන්න අය අර්බුදයේ පිළිබඳව. එක් පැත්තකින් කියන තමුන්වහන්සේලා අපිට වඩා ගත්තා. අපි තමුන්වහන්සේලාට වඩා ගත්තා. ඕගොල්ලෝ ගත්තේ 108ට අපි ගන්නෙ 102ට. හැබැයි කිව්වට 102ට අරන්නේ. දැන් මේ ණය මත කේන්ද්‍ර කරගත්තු සාකච්ඡාවක් තමයි අපේ රටේ ආර්ථිකයේ තිබෙන්නේ. අග්‍රාමාත්‍යවරයා ආර්ථිකයේ පිළිබඳ යම් පැහැදිලි කිරීමක් කරොත් ඒ පැහැදිලි කිරීමේ විශාල ප්‍රමාණයක් අඩංගු වී තිබෙනවා ණය අර්බුදයේ ප්‍රමාණය. මේ ආණ්ඩුව නියෝජනය කරන මන්ත්‍රීවරු ඇමතිවරු රූපවාහිනි සාකච්ඡාවකට ගියොත් තමන්ගේ සියල්ලට පෙන්නුම් කරමින් තිබෙනවා ණය අර්බුදේ. ඒ නිසා අපේ රට විශාල වූ ණය අර්බුදයකට පෙළලා තිබෙනවා ගරු නියෝජක කතානායකතුමනි. මම උදාහරණයක් හිතට කියන්නම්. 2016 වසරේ ගත්තොත් සමස්ත ණය සේවා ගෙවීම බිලියන 1169. ඒ කියන්නේ ණය ආපසු ගෙවන බිලියන 648ක්ද පොලී ගෙවීම සඳහා බිලියන 520ක්ද වැය කරලා තිබෙනවා. ඒ විතරක් නෙමෙයි ගරු නියෝජක කතානායකතුමනි, දැන්ට ඇස්තමේන්තු කරලා තිබෙනවා ගරු 2017 මුළු ණය සේවා ගෙවීම බිලියන 1470ක් කියලා. දැන් ණය ගෙවීම බිලියන 179ක්, විදේශීය ණය ගෙවීම බිලියන 301ක් හිතේ 1470ක්. 2018 ඇස්තමේන්තු කරලා තිබෙනවා දේශීය ණය ගෙවීම බිලියන 1277ක් සහ විදේශීය ණය ගෙවීම බිලියන 302ක් ඇතුළු බිලියන 1576ක්. ඒකෙන අපේ රට දැවැන්ත ණය අර්බුදයකට පෙළමින් තිබෙනවා. ඇයි කර නියෝජ්‍ය කතානායකතුමෝ ණය අර්බුදයක් බවට පත් වෙන්නේ? ඔබතුමා ව්‍යාපාරිකයෙක්. ඔබතුමාගේ ව්‍යාපාර පටන් ගැනීම වෙනුවෙන් ඔබතුමා ණය අරගෙන තිබෙන්න පුළුවන්. හැබැයි ණය ඔබතුමාගේ ව්‍යාපාරයකට ආශිර්වාදයක් බවට පත් වෙනවා. මොකද මේ ණය ප්‍රතිබලදායක සහිත ව්‍යාපෘතියකට යොදවලා ඒ ව්‍යාපෘතියෙන් හැකියාව තිබෙනවා ඒ ණය වාරිකේ ගිවා ගන්න. ඕනෑම ව්‍යාපාරිකයෙක් ඕනෑම වෙළඳ ව්‍යාපාරයක් බැංකු පද්ධතියෙන් ලබා ගන්නා ණය ප්‍රතිඵලදායක ව්‍යාපෘතියක යෙදීම හරහා තමයි මෙය උපයා ගන්න ලබන්නේ. ඇයි එමනම් ආණ්ඩුවකට ණය අර්බුදයක් නිර්මාණය වුණේ? ඒකයි තියෙන ප්‍රශ්නේ. මේ ණය අර්බුදේ නිර්මාණය වෙන්න හේතු දෙකක් තිබෙනවා. එකක් අපි මේ ණය අරගෙන යම් වාණිජ ව්‍යාපාර යොදවනවා. අපි ගත්තොත් හම්බන්තොට වරාය ගුවන්තොට පොළ අපිට යටතල පහසුකම් කියලා කියන්න පුළුවන්. හැබැයි ඒ වගේම වාණිජ ව්‍යාපාරය. එතකොට අපි මේ හදන වාණිජ ව්‍යාපාර ඒ අපේක්ෂා කරන ප්‍රතිඵල ලබා දෙන්නේ නැත්නම් අපිට ඒ වෙනුවෙන් ගන්න ලද ණය අර්බුදයක් බවට පත් වෙනවා. ඊට පස්සේ අපි හදන යටිතල පහසුකම් දුම්රිය මාර්ග, මහමාර්ග, පාලම් මෙවැනි යටිතල පහසුකම් සඳහා අපි ණය ගන්නවා. හැබැයි මේ යටිතල පහසුකම් ආර්ථිකයට කාර්යක්ෂම ගෙනදීම හරහා කෙලින්ම දුම්රිය පාරෙන් ලාභාවේ නැතුවට, කෙලින්ම අධිවේගී මාර්ගයෙන් ලාභාවේ නැතුවට ඒ යටිතල පහසුකම් වර්ධනය කිරීම සඳහා ආර්ථිකයේ අනිත් ක්ෂේත්‍රයන්ට ඇති කරන ධනාත්මක බලපෑම හේතු කොටගෙන ආර්ථිකයේ වර්ධනයක් අත්පත් කරගත යුතු වෙනවා. ඉතින් ණය අර්බුදයෙන් ගොඩ යා හැකිව තිබෙනවා. ඒ නිසා කරු සභාපති නියෝජ්‍ය කතානායක ණය කියන්නේ නරක තත්වයක් නොවේ. හැබැයි අපේ රටේ තමයි අද මේ ණය අර්බුදයක් බවට පත් වෙලා තිබෙන්නේ. මොකද ඕනෑම රටක් තමන්ගේ ප්‍රාග්ධන අවශ්‍යතාවය සපුරා ගැනීම වෙනුවෙන් ණය ගන්නවා. ඒ වගේම තාක්ෂණයේ කැඳවා ගැනීම වෙනුවෙන් ණය ගන්නවා. හැබැයි ඒ ගන්නා ණය ප්‍රතිඵලදායක ව්‍යාපෘති වලට යෙදවීම සහ ඒ ණය නාස්ති නොකිරීම තමයි ප්‍රධාන සාධක බවට පත් වී තිබෙන්නේ. එනිසා අපේ රටේ ණය අර්බුදයක් බවට පත් වෙන්නේ මොකක්ද? එක පැත්තකින් අපට ගරු නියෝජ්‍ය සභා නියෝජ්‍ය කතානායකතුමනි ණය ගෙවීම සඳහා ණය ගන්න සිදු වී තිබෙනවා. ඒක අර්බුදයක්. ඒ වගේම එදිනෙදා ජීවිතේ පව එදිනෙදා ආණ්ඩුවේ වියදම් උපයා ගැනීම වෙනුවෙන් ණය ගන්න සිදු වී තිබෙනවා. එනිසා අද ණය පංගුවේ විශාල පංගුවක්. අද ණය ප්‍රමාණය විශාල පංගුවක් සපුරන තිබෙන්නේ එක්කෝ අපි ණය ගෙවන්න ණය ගන්නවා, එක්කෝ අපි එදිනෙදා ආණ්ඩුවේ වියදම් පියවා ගැනීම වෙනුවෙන් ණය ගන්නවා. එනිසා අපේ රට දැවැන්ත ණය අර්බුදයක හිර කරලා තිබෙනවා මේ පක්ෂ දෙකක් අවුරුදු 68ක් රට පාලනය කරලා. හැබැයි මේකට හේතුව කුමක්? මේකට මේ රටේ පුරවැසියන් වග කියන්න ඕනද? මේ රටේ පුරවැසියන් වග කියන්න ඕනේ නැහැ ගරු සභාපතිතුමනි. මේක අර්බුදයක් බවට පත් වෙලා තිබෙනවා. අපි ගුවන්තොට පොළ, ක්‍රීඩා පිටිය, හම්බන්තොට, ඔලිවිල් වැනි වරායවල් අපි ගොඩනැගුවා විශාල ණය මුදලක් අරන්. හැබැයි ඒ වගේන් අපිට ප්‍රතිඵල එන්නේ නැහැ. ඒ වගේ ණය වාරික ගෙවීම සඳහා පවා අපිට ණය ගන්න සිදුවෙමින් තිබෙනවා. එහෙම නැත්නම් හම්බන්තොට වරායේ බර වරාය අධිකාරියට පැවරලා තිබෙනවා. ඔලිවිල් වරායේ බර වරාය අධිකාරියට පැවරලා තිබෙනවා. එනිසා වරාය අධිකාරිය පාඩු ලැබෙමින් තිබෙනවා. ඒක අනියම් ප්‍රතිඵලේ බවට පත් වෙන කොළඹ වරාය විකුණන්නත් සූදානම් වෙමින් තිබෙනවා. එනිසා තමුන්නාන්සලා මේ ගන්නා ලද ණය ප්‍රතිඵලදායක නොවන ව්‍යාපෘති වලට යෙදවීම අර්බුදයක් බවට නිර්මාණය කරලා තිබෙනවා. අනෙක් පැත්තෙන් ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ ණය හරහා යොදවන ලද යටිතල පහසුකම් වලට මහා ධනස්කන්ධය මා වගකීමෙන් කියනවා. මේ අර්බුදයේ පතුලේම තියෙන්නේ හොරකම සහ නාස්තිය. මම උදාහරණයක් ඔබතුමාට කියන්නම්.
ඕමන්ත කංකසන්තුරේ පාර කිලෝමීටර් 147යි තිබෙන්නේ. මේ කිලෝමීටර් 147 සැදීම වෙනුවෙන් එතකොට දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍ය අධිකාරිවරයා හැටියට කටයුතු කරේ ගුණරුවන් මහත්මයා. පසුව අමාත්‍යංශ ලේකම් ධුරයට පත් වුණා. ඔවුන් ඒ වනවිටත් වවුනියාව ඉදන් ඕමන්තේට රේල් පාර හදලා තිබුණා කිලෝමීටර් 12. ඒක අපේ රටේ දුම්රිය දෙපාර්තමේන්තුව විසින් කරේ. හැබැයි දුම්රිය දෙපාර්තමේන්තුවෙන් හදපු රේල් පාර වෙනුවට ඒ කොටස දුම්රිය දෙපාර්තමේන්තුවෙන් හැදුවත් ඕමන්තේ දන් කංකසන්තරේ කිලෝමීටර 7ක් හැදීමේ ව්‍යාපෘති අපි බාර දුන්නා ඉන්දියාවට. මම ඒක පස්සෙ කියන ඉතිහාසය වශයෙන් ඉන්දියාවට බාර දුන්නා. සිද්ධ වුණේ කොහොමද? එතකොට කරු සභාපතිතුමනි මෙම ව්‍යාපෘති ගොඩනැගීම වෙනුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුව ඇස්තමේන්තු උනේ ඩොලර් ලක්ෂ 4යි. දුම්රිය දෙපාර්තමේන්තුව ඇස්තමේන්තු ඩොලර් ලක්ෂ 4ක් වෙනකොට ඉන්දියානු සමාගමේ ඇස්තමේන්තුව ඩොලර් ලක්ෂ 22යි. તો තමුනාසර තෝරාගත්තේ කවර සමාගමද? දුම්රිය දෙපාර්තමේන්තුව පස්සේ කළා තමුනාසලා මේ ව්‍යාපෘතිය ලබා දුන්නා ඉර්කෝන් කියන සමාගමට. ඒ හේතු කොටගෙන ඉර්කෝන් සමාගමේ මේ ව්‍යාපෘතිය වෙනුවෙන් වියදම ඩොලර් මිලියන 323යි. මෙම ව්‍යාපෘති වෙනුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුවේ වියදම ඇස්තමේන්තුව ඩොලර් මිලියන 59යි. ඒ කියන්නේ ඩොලර් මිලියන 264. ගරු සභාපතිතුමනි කල්පනා කරලා බලන්න. ඩොලර් මිලියන 59ක ව්‍යාපෘතිය ඩොලර් මිලියන 323 දක්වා වැඩි වෙනවා නම් ඒ ණය නෙවෙයිද බරක් වෙලා තිබෙන්නේ. ඩොලර් මිලියන 59න් හදන රේල් පාරේ දෙන ආර්ථිකයට දෙන ගැම්ම ඩොලර් මිලියන 23ක් වැය කරලා තිබෙනවා. ඉතින් කොහොමද මේ ව්‍යාපෘතිය ප්‍රතිඵල වෙන්නේ? ඒ නිසා මේව ඇතුලේ තිබෙන යටි කොමිස් ගහිල්ල මේ අර්බුදේ තීව්‍ර කරලා තිබෙනවා. මම තවත් කියන්නම් ගරු සභාපතිතුමනි. ඒ විතරක් මේ රේල් පාර පිළිබඳව පසු ආපු ප්‍රියාල් සිල්වා කමිටු වාර්තාව හොයලා බලන්න. ඒ කමිටු වාර්තාව අනුව මේක උපකොන්ත්‍රාත් දීපු පිළිබඳ ගැටලුවද මතුවලා තිබෙනවා. ඒ වගේම මේකේ උපදේශ සේවා හැටියට කටයුතු කරේ CECB ආයතනය. අද පාලම් දෙකක් ප්‍රතික්ෂේප කරලා තිබෙනවා. CEBC රාජ ඉංජිනේරු කාර්යංශේ. මේ කාර්යංශේ විසින් පාලම් දෙකක් ප්‍රතික්ෂේප කරලා තිබෙනවා. එතකොට ඩොලර් මිලියන 264කින් ණය කන්ද වැඩි වෙන්නේ මොකක් හේතු කොටගෙනද? ජනතාව වග කිය යුතු නැහැ. මේ ව්‍යාපෘතිය තමන්ගේ යටිමඩි ගෙහිමේ උවමනාව හේතු කොටගෙන තමයි මේ ණය කන්ද නිර්මාණය වී තිබෙන්නේ. ඒ විතරක් නෙවෙයි. ඔබතුමාට මම තවත් උදාහරණයක් කියන්නම්. ගරු නියෝජක කතානායකතුමනි, අනුරාධපුර ඉඳන් කංකසන්තුරේට සංඥා පද්ධතියක් ගොඩනැගීම වෙනුවෙන් මුදල් වියදම් කරා ඩොලර් මිලියන 86ක් සංඥා පද්ධතිය වෙනුවෙන්. මේකත් ඇදුවේ ඉර්කෝන් කියන සමාගම. දුම්රිය ස්ථාන 27යි තිබෙන්නේ. මේ දුම්රිය ස්ථාන 27ට ඩොලර් මිලියන 86ක් වෙන් කරා. ආසන්න වශයෙන් ගත්තොත් එක දුම්රිය ස්ථානයක සංඥා පද්ධතිය වෙනුවෙන් ඩොලර් ලක්ෂ 31ක් වැය වෙනවා. ඒතර එක දුම්රිය ස්ථානයක සංඥා පද්ධතිය වෙන ඩොලර් ලක්ෂ 31ක් වැය වෙනවා. මා වගකීමෙන් කියනවා අනුරාධපුර දුම්රිය ස්ථානයේ මිහින්තලේ පරසංගස්සව මෙදවච්චිය වවුනියාව ඕමන්තේ කියන දුම්රිය ස්ථාන 6ම උපකොන්ත්‍රාත්තුව දුන්නා. උපකරන්ත කොන්ත්‍රාත්කරුවස උපකරන්තාත්තු අතර අත්සන් කරපු ගිවිසුම් මාගාව තිබෙනවා. කීයට දුන්නේ? ඩොලර් මිලියන 1.5ට. ඒතර එක දුම්රිය ස්ථානයක් වෙනුවෙන් කොච්චරද? ඩොලර් මිලියන 3.1යි. හැබැයි මේ 6ම දීලා තියෙන කීයට උපකොන්ත්‍රාත්තුව? ඩොලර් මිලියන 1.5යි. ඒකෙත් අනුරාධපුරය කියලා කියන කරු සභාපතිතුමනි, අනුරාධපුර දුම්රිය ස්ථාන කියලා කියන්නේ අනෙක් දුම්රිය ස්ථාන 6ම වගේ ලොකු එකක්. මොකද වෙලා තිබෙන්නේ? ඩොලර් මිලියන 3.1ට එක දුම්රිය ස්ථානය තමුනාසලා සංඥා පද්ධතිය හදන්න දෙනවා. හැබැයි දුම්රිය ස්ථාන 6කම සංඥා පද්ධතිය හදන්න උපකොන්ත්‍රාත්තුව දීලා තියෙන්නේ ඩොලර් මිලියන 1.5ට. ඒ අනුව ගත්තොත් සාමාන්‍යයෙන් ගත්තොත් ඩොලර් ලක්ෂ 2.5ක් පමණ තමයි වැය වෙලා තිබෙන්නේ දුම්රිය ස්ථානයක සංඥා පද්ධතිය වර්ධනය කරන්න. හැබැයි තමුනාසලා ලක්ෂ 31ක් අරගෙන තිබුණා ඩොලර් ලක්ෂ 31ක් වැය කරලා තිබෙනවා එක දුම්රිය ස්ථානයක සංඥා පද්ධතිය වෙනුවෙන්. මේ ණයනේ අද මේ ණය කන්ද ඇටට කොට ගහලා තිබෙන්නේ. මේ රටේ ජනතාව වග කියන්න ඕනේ නැහැ ගරු නියෝජක කතානායකතුමනි. ඒ වගේ ඇත්ත ඇස්තමේන්තු වලට ඉක්මවා යන විශාල ව්‍යාපෘති විශාල ඇස්තමේන්තු හදලා තමුනාසලා මේ වැඩ කරන අද නැවතත් තමුනාසලා මහවෙදන් අනුරාධපුරේට සංඥා පද්ධතිය වර්ධනය සංඥා පද්ධතියත් ගොඩනැගීම පිළිබඳ මේ සමාගමකට තමයි හදන්නේ. එතනත් ඇස්තමේන්තු විශාල ගරු සභාපතිතුමනි, අපි හිතන් ඉඳී 10යි 20යි 30යි නෑ. මේ වියදම් ගත්තට පස්සේ 5 ගුණයකින් 6 ගුණයකින් වැඩි වෙනවා. මේක සිද්ධ වෙලා තිබෙනවා. ඉතින් මේ ණය කන්ද ඇතුලේ තිබෙන මොනවද? මේ ණය කන්ද ඇතුලේ තිබෙන පාලම් හරි පාරවල් හරි බෝක්කු හරි නෙවෙයි. මේ ණය කන්ද ඇතුලේ තියෙන ධනය කොහෙද තිබෙන්නේ? ඒ ධනය එක්ක සිවිස් ගිණුම් වල තිබෙනවා, එක්ක ඒ ධනය මහා මන්දිර වල තිබෙනවා, එක්ක ඒ ධනය දුබායි ගිණුම් වල තිබෙනවා. මේ මහජනයාගේ ධනෙනි. ඒ නිසා මේ ණය අර්බුදයේ පතුලේ තිබෙනවා මේ සාකච්ඡාව. ඒ විතරක් නෙවෙයි, මා නැවත තමුන්වහන්සේලාගේ අවධානය යොමු කරනවා. මාතර බෙලියත්ත රේල් පාර ගරු සභාපතිතුමනි, මාතර බෙලියත්තට කිලෝමීටර 27යි තිබෙන්නේ.
කිලෝමීටර් 27ක් වේද හැදීම වෙනුවෙන් මාතර බෙරියත් රේල් පාර දුන්නා චීන සමාගමට ඩොලර් මිලියන 270යි කිලෝමීටරක් වෙනින් ඩොලර් මිලියන 10යි ගරු සභාපතින් ඩොලර් කෝටියක් වීදම් කරලා රේල් පාරක කිලෝමීටරක් හදන්න මාතර ඉදන් කතරගමට අධිවේගී මාර්ගයක් හදනවා පරණ පාරක් ලොකු කරලා හැදුවා තව රේල් පාරකුත් අත්‍යවශ්‍යද මා කියන්නේ එතන කර්මාන්ත හැදිලා මහා සංවර්ධනයක් වුණාට පස්සේ රේල් පාරක් කියන එක හරි හැබැයි අධිවේගී මාර්ගයක් අපි හදනවා අපි ඊට පස්සේ මොකද කරලා තිබෙන්නේ පරණ පාරත් ලොකු කරලා හැදුවා දික්වැල්ල බෙලියත්ත පාරත් ලොකු කරලා හැදුවා තව අපි බෙලියත්ත රේල් පාරකුත් හදනවා කිලෝමීටර් 270යි කිලෝමීටර් 200 කිලෝමීටර් 27යි කිලෝමීටර් 27ක් වෙනුවෙන් ඩොලර් මිලියන 270ව කිලෝමීටරයකට වැය කරනවා කරු නියෝජක කතානායකතුමනි ඩොලර් මිලියන 10ක් සාධාරණද කිලෝමීටර ඩොලර් මිලියන 10ක් වැය කර රේල් පාරේ මොනවද ගන්න ඔව් මේ ඩොලර් මිලියන 10ක් වැය කරලා මොකද ආර්ථිකයට ගන්න ප්‍රතිලාභ ඉතින් ණය අරුබුදයක් බවට පත් වෙන්නේ නැද්ද මම තමුන්වහන්සලාගෙන් අහන්නේ මේ ණයට මේ රටේ ජනතාව කිසිසේත්ම වග කියන්න ඕනේ නැහැ මේ රටේ පාලකයන් වග කියන්න ඕන මේ ණය කන්ද අපිට ගණනය කරලා පෙන්නන්න මෙන්න මේ වසරේ ගත්ත ණය ප්‍රමාණය මෙන්න ඊතරින් හම්බන්තොත් දැන් ඔබතුමා ණයක් ගත්තොත් ඔබතුමාගෙන් කවුරු හරි යවුවොත් ණයකෝ බැංකුවෙන් ඇවිල්ලා අහනවා ණයට මොකද උනේ කියලා මෙන්න බිල් දෙක හදන්න ෆවුන්ඩේෂන් එක දැම්මා මෙන්න බිත්ති නැංගුවා මෙන්න වහලේ දැම්මා මෙන්න පාටිෂන් කරා මෙන්න ණය ප්‍රමාණය ඕනෑම ණයක් ගත්ත කෙනෙකුට ණයේ වත්කම් ප්‍රමාණය පෙන්වන්න පුළුවන් හැබැයි මේ පාලකයන්ට පුළුවන් ද ණයවල වත්කම් පෙන්වන්න ණයවල වත්කම් පෙන්වන්න බෑ එයි ණයවලින් වත්කම් ඇති වෙලා නැහැ නයිතා සොච්චම් ප්‍රමාණයක් තමයි කර නියෝජ්‍ය කතානායකතුමනි මේ වත්කම් වෙනින් යොදවලා තිබෙන්නේ ණයවලි විශාල පංගුවක් යොදවලා තිබෙන්නේ නාස්තිය වංචාව දූෂණය වෙනුවෙන් මම නැවත කියන්නම් දැන් කුරුණෑගල ඉඳන් පොළොන්නර රේල් පාරක් හදනවා පරණ පාර තියෙනවා ඒක ටිකක් වටෙන් තමයි යන්න මම පිළිගන්නවා දැන් සමා වෙන්න කුරුණෑගල ඉඳන් හබරණට මොකද පරණ පාර අර කැකිරාහාරා වෙන පාර හබරණෙන් තියෙනවා දැන් කුරුණෑගල ඉඳන් හබරණට කිලෝමීටර් 96යි කිලෝමීටර් 96 කිලෝමීටර් 97යි සමා වෙන්න කිලෝමීටර් 80යි මේ කිලෝමීටර් 80කට දැන් පාරක් අපි හදනවා. දැන් තමුන්වාන්සලම යෝජනා කරනවා යාපනයේ අධිවේගී මාර්ගේ මාවත වෙනස් කරා කියලා. ඒක දඹුල්ලට හබරණට ගිහලා ඒ පැත්තෙන් එන්න තමයි අධිවේගී මාර්ගය වෙනස් කරන්න කියලා. ඒතර එතෙන් තමයි අධිවේගී මාර්ගයක් එනවා. පරණ පාර ලොකු කරලා තිබෙනවා. වටෙන් රේල් පාරකුත් තියෙනවා. තව අපි කුරුණෑගල හබරණ යා කරන රේල් පාරක් හදනවා. කොච්චරද? ඩොලර් මිලියන 970යි. කිලෝමීටර් 80යි. ඩොලර් මිලියන 970යි. ඒක නාසන වශයෙන් ගත්තොත් කිලෝමීටර් රවිදම් කරනවා ඩොලර් මිලියන 12ක්. ඒක තමයි තමුන්වාසලගේ යෝජනාවද? තමුන්වාසල අනුමත කරනවද? කුරුණෑගල ඉඳන් හබරණට පරණ පාරත් එක යාකරන රේල් පාරක් අත්‍යවශ්‍යද මේ මොහොතේ? අත්‍යවශ්‍ය වෙන්නේ මොකක් නිසාද? ජනාධිපතිවරයා පොළොන්නරුව නිසා විතරයි කරුණ නියෝජක තනායකතුමනි. මාතර ඉඳන් බෙලියත්ත රේල් පාරක් උනේ ජනාධිපතිවරයා බෙලියත්ත නිසා. අද කුරුණෑගල ඉඳන් හබරණට රේල් පාරක් උරේ වෙන්නේ ජනාධිපතිවරයා පොළොන්නරුව නිසා. ඔව් නේ ඒ නයින් පාර තියෙනවා ඒක අපි අලුත් වැඩිය කරා හයිවේ එකක් ගැන යෝජනාව තිබෙනවා හයිවේ එක මන් දන්නේ අවසන් දු කොතනද යන්නේ කියලා නමුත් දඹුල්ලහරා දැන් ඉඩම් වෙන් කරලා තියෙනවා රංජිත් අලුවාරි මන්ත්‍රීතුමා දන්නේ නැති නේද ඒක දඹුල්ලහරා කියනවා හබරණට ගිහිල්ලා යනවා කියනවා ත්‍රිකුණාමලේ ගිහිල්ලා වැල්ලදිග යනවා කියලා මා දන්නේ අවසන් මැප් එක හැබැයි මොන මොනවත් කරු සභාපති අපිට දැන් මේක අත්‍යවශ්‍යකත් ඩොලර් මිලියන 12ක් වියදම් කරලා කිලෝමීටරක් හදලා ඩොලර් මිලියන 970ක් දැන් තමුන්වාසල හම්බන්තොට වරාය විකුණන්න හදනවා ණය අරුබුදේ පියව ගන්න කියලා අම්බන්තොට වරායට ඇස්තමෙන්තු කිදාවේ ඩොලර් මිලියන 1.2යි ඩොලර් බිලියන 1.2යි ඩොලර් මිලියන 1200යි ඒ කියන්නේ 970කම රේල් පාර හදන්න දානවා මොකක්ද ඇති වෙන්නේ ණය අරුබුදේ විසඳනවා ඩොලර් මිලියන 1200කට වරාය දීලා අපි ඩොලර් මිලියන 970ව දාලා රේල් පාරක් හදනවා කොහෙන්ද ණය අරුබුදේ විසඳින්නේ වරාය තියාගන්න එක වාසිය මතක තබා ගන්න අඩුමතර මා විශ්වාස කරනවා හම්බන්තොට වරාය දිනු කළ හැකි මම මත්තල ගුවන්තොට පිළිබඳව ප්‍රශ්නයක් තිබෙනවා හම්බන්තොට වරාය ආසන්න කරු සභාපතිතුමනි සේදමාවතේ ආසන වශයෙන් දවසකට නැව් 200ක් එනවා හම්බන්තොට වරාය ප්‍රවර්ධනය කරන්න ඕන කමති වෙන්නේ චීනට දීලා මේ මොනවද ඔය තමුන්වාසල කියනෝනේ නේ මං හම්බන්තොට වරායට තමුන්වාසල මං කියනවා ආවොත් එන්නේ ෆැක්ටරි තින්ත ෆැක්ටරි කීපයක් ඒ සීනි ෆැක්ටරි කීපයක් ඒ කියන්නේ සීනි හොදන්නේ කිමිකල් මිශ්‍ර කරන්නේ සිමෙන්ති හදන්නේ ඔච්චරයි වෙන බහඬ නිෂ්පාදනය කරන කර්මාන්තශාලා එන්නේ නැහැ ඔතෙන්ට මම වග කීමින් කියන්නේ මොකද චීන කර්මාන්තශාලාවක ඇවිල්ලා මේ හම්බන්තොට කර්මාන්තශාලා හදන්නේ සෙල්ලම් බඩු හදන්න මොන වෙලද පුළද්ද මෙහෙ තියෙන්නේ කොහරද යවන්න ඕන නෑ පිටරට කොහෙද යවන්න පුළුවන්කම තිබේ කොහෙ මම අහන්නේ එකයි මේ මෙහෙ මොකද්ද තියෙන ලාභ ශ්‍රමී මේ අමුද්‍රව්‍ය තියනවද එහෙන් අමුද්‍රව්‍යත් අරගෙන ඇවිල්ලා මෙහෙන් වැඩි පිළිට ශ්‍රමයක් අරගෙන බහණ්ඩ විකුණලා යුරෝපේ වෙළඳපොළට යනවා ඒවා සිහින විතරයි ඔතෙන්ට නොකර සබහතුන කිමිකල් කර්මාන්තසාල ටිකක් කියවි මිශ්‍ර කරලා මූඳට අපද්‍රව්‍ය වියදම් කරලා පම් කරලා වරායෙන් මරගෙන ෆැක්ටරියෙන් පම් කරලා නැවට පටවන කර්මාන්තසාලාවක් කි සීනි පම් කරලා හොදන්න හොදලා නැවට පම් කරන කර්මාන්තසාලාවක් කි සිමෙන්ති ගිනනලා පම් කරලා මිශ්‍ර කරලා ෆැක්ටරියේ පම් කරලා නැවට පටවන කර්මාන්තසාලාව වරාය පම් කරන මධ්‍යස්ථාන බවට පත් වෙනවා බාහන්ඩ පටවන මධ්‍යස්ථාන බවට පත් වෙන්නේ හම්බන්තොට වරාය සලස්පති වෙන කර සබාවත සේවා මධ්‍යස්ථානකට දිනුන කල යුතු තිබුණා විශේෂම බංකරින් සේවේ ඒක තමයි වැදගත් මේක මේ නැව් 200න් දවසකට නැව් 50කට තෙල් ගහගත්තොත් හොදටම ප්‍රමාණවත් ඒක තමයි පළවෙනි යෝජනාව ඔව්
එකග වෙනවා නමුත් හම්බන්තොට කලාපය ගැන ඒ විවාදෙම එකග වෙන්නේ නැහැ.
හරි බලමු බලමු.
අපි බලමු අනාගතයේදී ඒක තීන්දුව කරයි.
හරි ඔබත් ඔබතුමා
කියනවා කර්මාන්තය 150 කයි කියලා.
ඔව්. ගරු සභාපතිතුමනි ලෝකේ මා දන්නේ මේ වර්තමාන ජීවත් වෙන මිනිස් ප්‍රජාවට කාලය අභිභවමින් අනාගතයට යන්න විද්‍යාවක් හොයාගෙන නැහැ. තවම. ඒවට පරීක්ෂණ ඇති මං හිතන්නේ. හැබැයි ගරු සභාපතිතුම අතීතයේ නිර්ණායන අතීතය පිළිබඳ අදහසකට එළඹෙන්නේ මේ අනාගතය පිළිබඳ අදහසකට එළඹෙන්නේ අතීත භාවිතාවන් අනුව අතීත භාවිතාවන් ඒ වගේ අද්දකීම් ඒ වගේ ක්‍රියාකලාප ඒ වගේ ඉදිරිපත් කරපු දේවල් වල ප්‍රතිඵල මේ මත තමයි අපි අනාගතය පිළිබඳව අපේක්ෂාවන්ට ඒවට එන පුද්ගලයන් ඒ නිසා අදත් හිතනවා ඒ නිසා මම කියන්නේ මම අතීතය පිළිබඳව නිර්ණ හරි 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 හරි
කරමු සාකච්ඡා.
හොඳයි හොඳයි.
ඉතින් අගමැතිතුමත් එක්ක කරමු සාකච්ඡා. ඒ ඔබතුමා දන්නේ නැහැ නේ.
හොඳයි 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 හොඳයි. මම ගොඩක් පැටලෙන්නේ නැහැ. දරු සභාපතිතුමනි. ඉතින් මම මේ කියන්නේ දැන් මේ 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 එතන ඩොලර් මිලියන 1200කට දීලා මෙතන රේල් පාරක් ගන්නවද අපි? හරියට හම්බන්තොට රේල් පාරයි මාරු කරනවා වගේ වැඩක් නේ. ඉතින් හම්බ වරායෙක රේල් පාරකුයි මාරු කරනවද? මම අහන්නේ තමුන්වන්සල් සංවර්ධන සලස් මොකද්ද? මිලියන 1200කට වරාය දීලා මිලියන 970ක් වේදන් කළා රේල් පාරක් හදනවා. වරායෙක රේල් පාරකුයි මාරු කරනවා. මොකද සංවර්ධනේ? කල්පනා කළේ මේවා අසාර්ථකයි ඒ නිසා මේ ණය කන්ද මේ රටේ ජනතාව වග කියනවනේ මම තවත් එකක් කියන්නම් ගරු සභාපතිනි මැදවැච්ච තලෙමන්නාරම පාර කිලෝමීටර 98යි දිග දුම්රේ දෙපාර්තමේන්තු ඇස්තමේන්තු උනේ දුම්රේ දෙපාර්තමේන්තු ඇස්තමේන්තු අනුව මිලියන 40යි යන්නේ දුම්රේ දෙපාර්තමේන්තු ඇස්තමේන්තු අනුව ඩොලර් මිලියන 40යි හැබැයි වැය කරා ඩොලර් මිලියන 215ක් ඉතින් 40 215ට ඩොලර් මිලියන 175ක් ණය කන්දට එකතු වුණා එනිසා මේ ණය කන්ද කියලා කියන්නේ ගරු සභාපතිතුමනි කිසිසේත්ම මේ රටේ ජනතාව වග කිය යුතු එකක් නොවේ. තමුන්වහන්සේලාගේ ගිනුම් පිරෙන්න තමුන්වහන්සේලාගේ මාලිගා පිරෙන්න තමුන්වහන්සේලාගේ අර අධිපෝර අධි පරිභෝජනවාදී ජීවන රටාව ගෙන යන්න මේ රටක් උකස් කියලා ණය කරන් තියෙනවා. අද එහෙම් වතුරුනා මෙහෙම් වතුරුනා ණය අර්බුදයක් ගෙවා ගන්න විදියක් නැහැ ණය ගන්න නැති ලෝකෙනේ ණය ගන්න නැති රටවල් නැහැ ණය ගන්න නැති ව්‍යාපාරිකුත් නැහැ ගන්න යෝජකතා නැහැ කිතුමනි. හැම කෙනාම ඔව් ඒක ඒකයි සිද්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා ණය ගන්න ඕන. හැබැයි තමුන්වහන්සේලා අරන් තියෙන ව්‍යාපෘති නිසා තමයි ඒ ක්‍රියාදාම නිසා තමයි මේ අර්බුදය අද රටපත් වෙලා තියෙන්නේ. ඒ නිසා මේ ණය අර්බුදයට මේ රටේ ජනතාව වන්දි ගෙවිය යුතු නෑ. ඒ විතරක් නෙවෙයි. මේ අර්බුදය විතරක් නෙවෙයි මම තමුන්වහන්සේට අවධානය යොමු කරන්නම් මුදල් ඇමාත්‍යතුමාගේම වාර්තාව. මේ මෑත කාලන ආර්ථික ප්‍රවණතා 2016 නොවැම්බර් මේ නොවැම්බර් මාසේ දාපු වාර්තාව මොකද්ද කියන්නේ? මේ ණය අර්බුදය වැඩි වෙන්න මොකද්ද එකක් ඊළඟ කියන්නේ? 2016 පළමු මාස 7 තුලදී. දැන් නෙවෙයි. පළමු මාස 7 ජූලි දක්වා විනිමය අනුපාතිකේ විචලනය සහ සමස්ත ණය ප්‍රමාණය රුපියල් මිලියන 140 බිලියන 140කින් වැඩි වුණා. මොකක් නිසාද මේ වැඩි වෙලා තිබෙන්නේ? රුපියල් බිලියන 140 කෝටි 14100කින් ණය ප්‍රමාණය වැඩි වෙලා තිබෙනවා. බිලියන 141ක් කියලා කියන්නේ කරු සභාපතිනි. කෝටි 14100ක් හම්බන්තොට වරායට ගියේ කෝටි 14200යි. ඒතර හම්බන්තොට වරාය ඉදි කරන්න ගියේ කෝටි 14200යි. හැබැයි තමුන්නාන්සල්ගේ ණය ප්‍රමාණය රුපියල් ආව ප්‍රමාණය වීම නිසාම කෝටි 14100කින් වැඩි වෙලා තිබෙනවා. ඒක මේ රටේ ජනතාව වග කියන්න ඕනද? තමුන්නාන්සල් රුපියල් ශක්තිමත් පවත්වා ගන්න බැරි වෙච්ච අර්බුදය, ඒ කඩාවැටෙන අත්තරපු විදිය, තමුන්නාන්සල් මහ බැංකුවේ මැදිහත්වයේ මුළුමනින්ම අත්තරීම, මේ එතකොට ණයපංගුව රුපියල් කෝටි 14100කින් වැඩි වෙනවා. 14200 හම්බන්තොට වරාය හදන්න ගියේ. ඒ නිසා මේ මාස 7 ඇතුළත රුපියල් කඩාවැටීම හේතු කොටගෙන විතරක් ණයපංගුව හම්බන්තොට වරාය ගානට ණයපංගුව වැඩි වෙලා තිබෙනවා. ඒක තවනත් මේ මං කියන්නේ පළවෙනි මාස 7ට. මේ මාස 5 වාර්තාවේ මුදල් අමාත්‍යාංශ ලබා දෙවි කියලා මම විශ්වාස කරනවා. ඊළඟ ඒ විතරක් නෙවෙයි. ඔන්න දැන් තමුන්වහන්සේලා ගජමිත්‍රෝගේ ප්‍රශ්නේ. තවද සලකා බලන කාල පරිච්ඡේදය තුලදී රජයේ සුරකුම් අදිමිලට නිකුත් කිරීම හේතුවෙන් නැතිවන වට්ටම් සාධකේ භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම් කර, ඒ කියන්නේ පර්පචුවල් සහ අර්ජුන මහේන්ද්‍ර නිකුත්හා නිකුතුන්හා පරිණත වීම වලට මුහුණත් අගය හා පොත් අගය අතර සුද්ධ වූ වෙනස සමස්ත ණය ප්‍රමාණය රුපියල් බිලියන 70කින් වැඩි වුණා. දැන් මේකට වාක් කියන්න ඕන කවුද? කෝටි 7000ක ණය ප්‍රමාණය වැඩි වෙන මොකක් නිසාද? තමුන්වාසලා බැඳුම් කර නිකුත් කිරීමේදී කරගෙන ලද අවාසගත තත්ත්ව නිසා. ඒකට මේ රටේ ජනතාව වග කියන්න ඕන. කෝටි 7000. ඒ කියන්නේ කරු සභාපතිනු කෝටි 7000 කියලා කියන්නේ ආසන්න වශයෙන් ගත්තොත් මත්තල ගුවන්තොට පොළවල් වගේ දෙකක් කෝටි 3500 ගේ මත්තල ගුවන්තොට පොළ හදන්න. ඉතින් ගුවන්තොට පොළවල් දෙකක් ආසන්න මුදලක් තමුන්වාසලා. මං කියන්නේ මේ කෝටි 7000 අරගෙන ගුවන්තොට පොළ හදන්න කියලා ආපහු. මම මේ උදාහරණයට ගන්නේ. හරි? මත්තල ගුවන්තොට පොළ වගේ ගුවන්තොට පොළවල් දෙකක් හදන්න. යන වියදම තමුන්වාසලා බැඳුම් කරගනු දෙන උද පාඩු වෙලා තිබෙනවා මුල් මාස 7ට. ඒ නිසා මේවා ණය පංගුව ඩොලර් මිලියන ඩොලර් රුපියල් බිලියන 70කින් වැඩි වී තිබෙනවා බැඳුම් කර වෙළඳ පොළේ ඇති වී තිබෙන අවාසිය මතපාම පමණ පදනම්. ඒ නිසා මේ ණය අර්බුදය තමුන්වාසලා කිව්වට විකුණලා බේරන්න තව කවුරු හරි අඩු පොලියට අරන් බේරන්න මෙහෙම බේරන්න පුළුවන් එකක් නෙවෙයි. මේකේ පතුලේ දියත් වෙමින් තිබෙන්නේ වංචාව දූෂණය නාස්තියේ පංගුව තමයි මේ ණය අර්බුදයට කන්ද බෝට ගොඩනගලා තිබෙන්නේ. තමුන්වාසලා ඒකවම කරලා තිබෙනවා. ඒකවම කරලා නේ අධිවේගී මාර්ගයේ කර සභාපතිතුමනි නියෝජක කතානායකතුමනි කලින් තිබුණේ අධිවේගී මාර්ගයේ නුවර අධිවේගී මාර්ගයේ කලින් තිබුණේ එඬේරමුල්ලෙන් මේ අර වටරවුම් පාරට එකතු වෙන්න මීරිගම එඬේරමුල්ල තමුන්වාසලා එක වෙනස් කරා මීරිගම කඩවත කියලා. ඒ කියන්නේ ආරම්භක ස්ථානයේ වෙනස් කරා එඬේරමුල්ලෙන් කඩවතට වෙනස් කරා. වෙනස් කිරීම නිසා වැඩිවීම කෝටි මේ වැඩිවීම කිලෝමීටර 5යි. කිලෝමීටර 5 වැඩිවීම නිසා මොකද වෙලා තිබෙන්නේ? සමස්ත ව්‍යාපෘතියම වැඩිවීම කෝටි 1400ක් වුණා. දෙවන ණය ණය හැටියට පැවරෙන්න කරු සභාපති නියෝජ්‍ය කතානායක වෙන මුකුත් නෙමෙයි. මේ ව්‍යාපෘති වලට වියදම් කරන මහා ධනස්කන්ධය හොරකම් කරන මහා ධනස්කන්ධය මේ රටේ ජනතාවගේ ණය බරපතල පත්ලා තිබෙනවා. මම කියන අග්‍රාමාත්‍යවරයා කියනවා අනාගත પરම්පරාවට ණය බාර දෙන්නේ නැහැ කියලා. බොහොම සතුටුයි වැකියට. හැබැයි අනාගත પરම්පරාවට ණය බාරම දෙන්නේ කොහොමද? මේ ඇති කරන වත්කම් අපි ණය වලින් නිර්මාණය කරන්න ඕන ඇත්ත වත්කම් අද ණය වලින් කරු නියෝජ්‍ය කතානායක ඇත්ත වත්කම් නිර්මාණය වෙන්නේ නැහැ. ණයවලින් නිර්මාණය වෙන්නේ මවන ලද වත්කම්. ඒකට බොරු එකක් මවන්න හදනවා. ඇත්ත වත්කමට වඩා වැඩි ණය පංගුවක් කරන් තිබෙනවා. යම් ණයකින් ඇත්ත වත්කම් නිර්මාණය වෙන්නේ නැත්නම් එතන තමයි අර්බුදය. ඉතින් අග්‍රාමාත්‍යවරයා අර්බුදයට උත්තර අරන් තිබෙනවා. ඒ අර්බුදයට උත්තර අරන් නැතුව ණය අර්බුදෙන් ගොඩ එන්න බෑ. ඒ අර්බුදයට තමුන්වහන්සේලාට උත්තර ගන්නත් බෑ. එයි සැලකිය යුතු කාලයක් තිබ තමුන්වහන්සේලා විපක්ෂේ හිටපු නිසා සාපීපාසාවෙන් පිළිනව. මේක ඇත්ත කතාව. මොකද අවුරුදු ගණනාවක් තිස්සේ තමුන්නාන්සලට මේවා කළමනාකරණය කරන්න මෙවට මැදිහත් වෙන්න ටෙන්ඩර් වලට මැදිහත් වෙන්න යටිමණ්ඩි වලට මැදිහත් වෙන්න තමන්ගේ සුවච වට ඉන්න කණ්ඩායම නඩත්තු කරන්න තමුන්නාන්සලට බැරි වෙලා තිබෙනවා. ඒ නිසා තමුන්නාන්සලා කෙටි කාලය ඇතුළත ඉතා වේගයෙන් මේ කණ්ඩායම නඩත්තු කරන්න මහජනයාගේ ධනය මහජනයා ණයට කරමින් මහජනයා උකස් කරමින් මේ රට කැඳවගෙන යනවා. ඒ නිසා පතුලේ තිබෙන්නේ මේ ණය අර්බුදයේ පතුලේ තිබෙන්නේ මේක. තමුන්නාන්සලා උත්තරේ මොකද්ද? තමුන්නාන්සලා යෝජනා කරන්නේ මොකද්ද? මේ ණය අර්බුදයෙන් ගොඩ එන්න ණය අරගෙන හදලා තියෙන වත්කම් පවරනවා. මේ මහා මේ මා ආර්ථික විශේෂඥගේ තර්ක නෙමෙයි. මම මේක මීට කලිනුත් කියලා තියෙන කරු සභාපති. ණයක් වත්කමක් අරන් ණය අරගෙන වත්කම ගෙවා ගන්න බැරුනම අපි ගමේ අයත් කියනවා එහෙනම් ඉඩම් කැල්ල ලියාගනි ණය අරුබුදේ බීරි. මේවට මේ තියෙන. මේකනේ මේ කරන්නේ. ඉතින් තමුන්වහන්සේලා දැන් මේ සියල්ල විකුණන්න හදනවා. මේ තමුන්වහන්සේලා අනුගමනය කරමින් තිබෙන්නේ අපේ රට මෙතෙක් අනුගමනය කරමින් තිබුණ ආර්ථික ප්‍රතිපත්ති ඉතාමත් බිහිසුණුම දරුණුතම අගාධයකට අපේ රට ඇදගෙන ගිහලා තමයි තමුන්වහන්සේලා නතර වෙන්න මතක තබා ගන්න. මා අහන හම්බන්තොට අක්කර 15000. කොහෙන්ද අක්කර 15000 දෙන්නේ? කොහෙන්ද අක්කර 15000 දෙන්නේ? අක්කර 15000 ගැන කර්මාන්ත මොනවද? ලෝකේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි තාක්ෂණයේ පොඩි කාලේ තාක්ෂණ වර්ධන වෙලා ඉඳි කාලේ 1400 ගණන්වල කර්මාන්ත තමයි දැවැන්ත භූමිය පදනම් කරගත්තු කර්මාන්ත කොට නැගුණේ. හැබැයි තාක්ෂණයේ විසින් මොකද වුනේ? ඒ කර්මාන්තවල අලුත් තාක්ෂණය ආවා. නවීකරණය වුණා. අද කර්මාන්තවල තිබෙන ඕනෑම කර්මාන්තක වියදම් පාර්ශ්ව අඩු කර ගැනීම සඳහා තිබෙන එක නිර්ණායකයක් තමයි කර්මාන්ත පද්ධතියේ පැතිරෙන වපසරිය අඩු කරන එක. ඒක නිර්ණායකය. ඒ කර්මාන්තේ ප්‍රතිලාභද නැද්ද කියලා බලන්න. ඒ කර්මාන්ත වෙනුවෙන් කොච්චර භූමියක් යට කරනද වපසරිය කොච්චරද කියලා බලන එකත් නිර්ණායකයි. හැබැයි තමුන්වාසලා කියන අක්කර 15000ක. ගරු සභාපතිතුමා අක්කර 15000ක ෆැක්ටරි. මේ කොහෙන්ද මේ ඉඩම් දෙන්නේ? මේ රටේ ජනතාවගේ සම්පත් මේවා. මගේ ගරු සභාපතිතුමනි මේ 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 අක්කරයක ඉඩ ප්‍රමාණයක් දන්නවද මම දන්නේ නැහැ. ෆැක්ටරි එකට කොච්චර යනවද කියලා ඇස්තමේන්තු අක්කර 15 චීනෙට දැම්ම කඩලා තියෙන්නේ. දැන් මම වගකීමෙන් කියනවා ගරු සභාපතිතුමනි. හම්බන්තොට වරාය ආසිතව කිසිදු ලංකාවේ කර්මාන්තශාලාවකට අදිටක් දාන්න දෙන්නේ නැහැ. අද ලංකාවේ කර්මාන්තශාලාවක නම් ගිහිලා චීන එම්බසියෙන් අවසර ගන්න ඕන. මේකනේ මේ ඇත්ත කතාව. මම වගකීමෙන් කියන මම නම කියන්නේ නැහැ දැනට. අවශ්‍ය නම් මම කියන්නම්. මොකද මේක චීන ව්‍යාපෘතියකට නම් කරාට පස්සේ කරු සභාපතිතුමනි ඔබතුමා කැමති නම් හම්බන්තොට ඒ කලාපේ ගිහිලා කර්මාන්තශාලාවකට නම් ඔබතුමාට යන්න බෑ. ඔබතුමා ගිහිලා චීන එම්බසියෙන් අවසර ගන්න ඕන. චීන එම්බසිය බීජින් වලින් අවසර ගන්න ඕන. බීජින් වලින් ලියවිල්ලකට අස්සම් දාගෙන ඉන්න ඕන. තිලංග සුමතිපාල මහත්මයාටත් හම්බන්තොට චීන ආර්ථික කලාපෙන් කර්මාන්තශාලාවක් දාන්න අවසර. දැන් මේ උකස්තිබීමක් නෙමෙයිද රට? මම මේ වගකීමෙන් කියන්නේ. තමු ආ ඔව් දෙන්නේ චීන එහෙම දෙන්නේ නැහැ. චීන ගත්තොත් ගත්තා. අපි දන්නවා චීන ගැන හොඳට ඕගොල්ලන්ටත් වඩා. හරිද? එහෙම දෙන්නේ නැහැ. ඉතින් මේ මොකද්ද වෙලා තිබෙන්නේ? නෑ එපා අවශ්‍ය නෑ. මම තේරුද? හරිද? ඔබතුමාලගේ තේරුම්
ගන්න ගොඩක් නම ගෑවනවා නම් ඉතින් ඔතුමාට
කල්පනා කර බලන්න. ඊළඟ දැන් මේ අක්කර 15 ප්‍රශ්නේ.
ඔතුමාට පුළුවන්.
අඩුමතේ දැන් තමුන් ආසලා චීන ෆැක්ටරි ගැන කියනවා රැකි ලක්ෂ දස ලක්ෂයක් ගැන කියනවා අක්කර 15000 ගැන කියනවා මට කියන අක්කර 15000 හඳුනගෙන තියෙන්නේ කොහෙද කියලා. අද හම්බන්තොට ජනතාව පාරට බැලලා කෑ ගහනවා. තමන්ගේ ඉඩම ගන්නවද? තමන්ගේ කුඹුර ගන්නවද? තමන්ගේ මේ 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 වත්ත ගන්නවද කියලා ප්‍රශ්න ගමතු වෙලා තිබෙනවා. අද අක්කර 15000 කියන ජනතාව පාරට බැලලා කෑ ගහන කොයි ඉඩමද ගන්න කියලා. මේ සංවර්ධනයේ විකල්පයක් නැහැ. කොහෙන්ද විකල්ප දෙන්නේ? ඒ විතරක් නෙවෙයි තමුනාසල හම්බන්තොට වරාය. මා නැවතත් කියනවා හම්බන්තොට තමුනාසල මත්තල ගුවන්තොටුපළ පැවරුවට මම අතර විවාදයක් නැහැ. ඕනනම් හම්බන්තොට සම්බන්ධතර ශාලාවත් කාට හරි කළමනාකරණයට දෙන්න. ඕනනම් සූර්යවේ පිට්ටනියත් කාට හරි කළමනාකරණයට දෙන්න. හැබැයි හම්බන්තොට වරාය කියන්නේ දියුණු කළ හැකි. මම අහන්නේ එකයි. එතෙන්ට එතෙන්ට තියෙන ප්‍රශ්නේ නැව් වෙන්නේ නැත්නම් මේ නැව් වෙනවද නැද්ද කියලා බලන්නේ ඒක ආණ්ඩුවට ආයිත් පුද්ගලික සමාගමවලදී කියන සාධකේ මත නෙමෙයි. තමුනාසල කියන චීනෙට දීපුවම නැව් වෙනවලු. ඒකනේ නැව් සමාගම් බලනවද මේක මේ කොහාටද ආයිත් කියලා? එහෙම බලන්නේ ඒ වරාය පහසුකම් තියනද කියලා තමයි බලන්නේ. තමුනාසලා කියනවා චීනෙන් ඇවිල්ලා පෙතර කර්මාන්තශාලා දානවා. ඒ කර්මාන්තශාලාවල බඩු පටවන්න පුළුවන් කියලා. ඒව වෙන්නේ නැහැ. ඒ නිසා මේ හම්බන්තොට වරාය විකිණීම සඳහා දරන ප්‍රයත්නේ. ඒ විතරක් නෙමෙයි ඒකේ ඒක මාව පොඩි කාලයක් තියෙන්නේ.
ඕඩර් ප්ලීස්. මේ අවස්ථාවේ ડોક્ટર ෂින්කායි කෝරි ලෝක බෞද්ධ සම්මුළු නියෝජනය කරමින් ජපානයේ පැමිණි සියලු දෙනාව අපි කතානායකතුමාගේ වෙනුවෙන් කතානායකතුමා වෙනුවෙන් ඒ ජපානයේ ආර්ථිකයෙන් අපි පිළිගන්නවා.
හරි. මම ඒ නිසා ගරු සභාපතිතුමනි තමුන්වහන්සේලා දැන් මේ ආර්ථිකය අන්තිම ඉමට තල්ලු වෙලා තියෙනවා. මේ මේ බහුජාතික සමාගම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලෝක බැංකුව ක්‍රමානුකූලව තමුන්වහන්සේලා තල්ලු කරගෙන ඇවිල්ලා බිත්තියට හේතු කරා. බිත්තියට හේතු කරලා දැන් කියනවා තමුන්වහන්සේලා අවුරුදු ගණනාවක් තිස්සේ මේ බිත්තිය තමයි හේතුනේ. බිත්තියට හේතු වෙලා දැන් කියනවා දීපන් සම්පත් ටික. හම්බන්තොට වරාය, කොළඹ වරාය, ලුණු ෆැක්ටරි දෙකක්, ඒ වගේම මත්තල ගුවන්තොටුපළ, කණිජවැලි සංස්ථාව, මිනිරන් සම්පත, හම්බන්තොට ඉඩම්, කල්පිටි දූපත් පවා දැන් තමුන්වහන්සේලා මොකද වෙලා තිබෙන්නේ? මේක ආණ්ඩුවක්ද ප්‍රසිද්ධ දේපළ වෙන්දේසිකරුවෝ? ද රටේ සම්පත් විකුණ වෙන්දේසිකරු බවට පත් වී තිබෙනවා. ඒ නිසා තමුන්වහන්සේලා අනුගමනය කරමින් තිබෙන ආර්ථික ප්‍රතිපත්ති ආණ්ඩුවක් වුණ මොකටද? රටේ සම්පත් පිළිබඳ නිසි ඇගයීමකට ලක් කරලා, ඒ සම්පත් මනා කළමනාකරණ ලක් කරලා, ඒ පෞද්ගලික අංශ වෙන්න පුළුවන්, එය විදේශීය ආයෝජනය වෙන්න පුළුවන්, කවර ආකාරයෙන් හරි. ඊට හොඳ කළමනාකරණ ලක් කරලා එහි ප්‍රතිලාභ ජනතාවට ලබා දෙන සංවර්ධන උපාය මාර්ගයක් තියෙනවා. හැබැයි තමුන්වහන්සේලාගේ සංවර්ධන උපාය මුළුමනින්මද සියලු සම්පත් අලව කිරීමේ දිශාවට මට හිතෙන වෙන මුකුත් නෙමෙයි තියෙන කරු සභාපතිතුමනි. මේ මේක ජාතික ආණ්ඩුවක් වෙනවට වඩා මේක කියන්න ප්‍රසිද්ධ දේපළ වෙන්දේසිකරුවන්ගේ ආණ්ඩුවක්. රටේ තියෙන සම්පත් විකිණීම සඳහා සකස් කරලා තිබෙන ආණ්ඩුව. ඒකට ආණ්ඩුවක් මොකටද? මේක බාර දෙන්නකෝ අර කාට හරි මේ ඉස්සර ප්‍රසිද්ධ දේපළ වෙන්දේසිකරුව. ඒ ඔබතුමා දන්නවා. ඒ වෙන්දේසිකරුවන්ට බාර දෙන්නකෝ හොඳට විකුණන. මම කියනවා තමුන්නාන්සලට වඩා හොඳට විකුණලා දෙනවා මේක රටට. විකිණීම නම් අවශ්‍යනේ. ප්‍රසිද්ධ දෙවෙන්දේසිකරුව නම් ආණ්ඩුවකට ඕන වෙන්දේසිකරුව නෙමෙයි. සම්පත් විකුණන වෙන්දේසිකරුව නෙවෙයි. ඒ සම්පත් පිළිබඳ මනා ඇගමෙර ලක්කලා සම්පත්වල ප්‍රතිලාභ රටේ ජනතාවට අත්පත් කර දෙන ක්‍රමවේදයක් හදන්න තමයි ආණ්ඩුව උන. අද වෙන්දේසිකරුව බවට ආණ්ඩුව පත් වෙලා තියෙන අවසන් වශයෙන් කරු සභාපතිතුමනි. මම කියන්නේ අපේ රටේ ආර්ථිකයේ ප්‍රධානම මධ්‍යස්ථානය තිබෙන්නේ කොළඹ නෙවෙයි. අපිට අපි වෙදා කිව්වා වගේම ජනගහන විශාල ප්‍රමාණයක් අද කොළඹින් පිටස්තර වෙන්නේ. ඒ නිසා කොළඹ කේන්ද්‍ර කරගත්තු ආර්ථික ක්‍රමවේදයකට වෙනුවට ගම කේන්ද්‍ර කරගත්තු ආර්ථික ක්‍රමවේදයකට මාරු විය යුතු තිබෙනවා. ගම සහ නගර අතර ඇති වෙන අන්තර් සබඳතාවයක් මාර්ග පද්ධතියක් සංවේදන පද්ධතියක් පමණයි ගොඩනැගිය යුතු වන්නේ. එමතුව මහා කොන්ක්‍රීට් වනාන්තරවලින් මහා සිහින ලෝකවලින් මේ ආර්ථිකය ගොඩනගන්න බෑ. තමුන්නාසල සංවර්ධන පිළිබඳ මිත්‍යාවකට අදගෙන ගියා. මිත්‍යාවට ගිලා කොන්ක්‍රීට් වනාන්තරවලින් රට පිරෙව්වා. හැබැයි ජනතාවගේ ජීවිත උසස් වුණේ නෑ. අධ්‍යාපන මට්ටම උසස් වුණේ නෑ. සෞඛ්‍ය තත්ත්වය උසස් වුණේ නෑ. ඒ දරුවන්ගේ එයාගේ ජීවන මට්ටම උසස් වුණේ නෑ. සෞඛ්‍ය තත්ත්වය උසස් වුණේ නෑ. ගැමියාගේ සාමාන්‍ය ජීවන තත්ත්වය උසස් අවධියට ගේ අසමත් වී තිබෙනවා. අවුරුදු 30ක් 40ක් තමුන්නාසල පුරබදනවා. හැබැයි සියල්ල පුරබදන්නේ වැරදි ආර්ථික උපාය මාර්ගයක. එනිසා මේ අනුගමනය කරමින් කියලා ආර්ථික උපාය මාර්ග වෙනුවට අපේ රටේ ගමේ ජනයා ගමේ තබා ගනිමි. ගමේ ධනයා ගමේ තබමින් ඔවුන්ට ආර්ථික ක්‍රමවේදයක් සකස් කිරීමේ ක්‍රමවේදයකට මාරු විය යුතු කියන යෝජනාව කරමින් ඔබතුමාට කාලය ලබා දීම පිළිබඳ ස්තුතිවන්ත වීම මනාන්තර වෙනවා. භූමිසුරි ගරු සභාපති.
සභාව දිවාහාරයේ සඳහා පස්වරු 1 දක්වා අතිරුණි.